Welcome to Ask the Talks podcast.
කට්ටියටම අයිබෝවන්. ඉතින් පසුගිය වැඩසටහන් 28ක් පුරාවටම අපේ විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද කියන ප්‍රෝග්‍රෑම් එක එක්ක ගොඩක් දෙනා එකතු වෙලා හිටියා. ඉතින් අපිට ගොඩක් ලොකු ප්‍රතිචාර හම්බුණා. අපි පෝස්ට් එකක් දාලා කිව්වා අපේ මේ සීසන් 1 එකේ අවසාන ප්‍රෝග්‍රෑම් එක අපි questions and answers session එකක් විදිහට කරන්න ඉන්නවා. ඒකට අපිට ප්‍රශ්න එවන්න කියලා. ඉතින් ඒ විදිහට තෝරගත්ත ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න අද අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ පෝස්ට් එක, ඒ කියන්නේ අපි ප්‍රශ්න අහලා ප්‍රශ්න ඇහුව පෝස්ට් එක, ඕගොල්ලෝ ප්‍රශ්න අපිට යොමු කරපු පෝස්ට් එක ඕගොල්ලන්ට බලාගන්න ඕන නම් අපේ channel එකේ community tab එකට යන්න. ඒකේ තියෙනවා අදාළ පෝස්ට් එක. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු. අද ඔයාලගේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි සම්බන්ධ කරගෙන ඉන්නවා අපේ කලින් ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ වෙච්ච විද්‍යාඥයෝ දෙන්නෙක්. ඉතින් එකෙනෙක් තමයි ආචාර්ය ඕෂද රණසිංහ, who Massachusetts ප්‍රාන්තයේ ලෝවල් විශ්වවිද්‍යාලයේ රිසර්ච් ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් ඕෂදයි අයිබෝන් කියලා අපේ ප්‍රෝග්‍රෑම් එකට පිළිගන්නවා.
අයිබෝන් අශාන්, ඇත්තටම බොහොම ස්තුතියි මාව දෙවෙනි පාරටත් සම්බන්ධ කරගත්තට.
ඔව්, අපේ ප්‍රෝග්‍රෑම් එකට තවත් එක්කෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ තමයි කැනඩාවේ ඩලහුසි යුනිවර්සිටි එකේ පෝස්ට් ඩොක් එකක් කරන ආචාර්ය වසුන්දරා ෆෙනෑන්ඩෝ. ඉතින් වසුන්දරා අක්කවත් ආයිබෝන් කියලා පිළිගන්නවා.
ආයිබෝන් මල්ලි, මටත් කියන්න තියෙන බොහොම ස්තුතියි ආයෙත් සම්බන්ධ කරගත්තට මේ වැඩසටහනට.
හරි, අපේ ගෙස්ට්ලා දෙන්නම කලින් ප්‍රෝග්‍රෑම් දෙකක අපි ලොකු ඩිස්කෂන් එකක් යනවා. ඉතින් ඒ එපිසෝඩ්ස් 9 සහ 15 කියන එපිසෝඩ්ස් වල තමයි අපි ඩිස්කස් කරන්නේ ෆීල්ඩ්ස් වල සහ අදාළ රිසර්ච් ගැන. ඉතින් ඒ ඔයාලට කැමති නම් ඒ එපිසෝඩ්ස් වලට ගිහිල්ලා බලන්න පුළුවන් ඒ අය කරන රිසර්ච්. ඉතින් අද ඩිස්කෂන් එකේදී අපිට ප්‍රශ්න ගොඩක් ලැබිලා තියෙනවා. අපි ඉතින් ඒ ප්‍රශ්නයක් අරගෙන අපි නිකන් ඩිස්කෂන් එකක් විදිහට යනවා. වසුන්දරා අක්කා හෝ ඕෂද අයියට අවස්ථාව දෙනවා අපි ඒ ප්‍රශ්නට උත්තර ලබා දෙන්න. ඊට පස්සේ මටත් වැඩිදුර යමක් එකතු කරන්න තියෙනවා නම් අපි ඩිස්කෂන් එක කරගෙන යනවා. තව වැදගත් කියන්න ඕනේ, අපි මේ කියන දේවල් මේ ප්‍රොෆෙෂනල් කරියර් ඇඩ්වයිස් විදිහට නම් හිතන්න එපා. මොකද අපි මේ කැම්පස් ගිහිල්ලා PhD එකට ආවේ මීට අවුරුදු මන්නම් ආවේ මීට අවුරුදු 5කට කලින්. නමුත් ඕෂද අයිය සහ සුන්දරා අක්කා අපිට ගොඩක් කලින් ආවේ.
ඉතින් 10කට විතර කලින්.
ඔව්, ඉතින් ඒ කාලය ඇතුළත ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. තව අපි දන්නේ නැති අලුත් දේවල් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අපි කියන දේවල් නිකම් ගයිඩන්ස් එකක් විදිහට විතරක් සලකන්න කියලා අවධාරණය කරනවා. මේක මේ ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස් එකක් නෙමෙයි කියන එක කරුණාවෙන් මතක් කරනවා. ඉතින් මම පළවෙනි ප්‍රශ්නෙන් පටන් ගන්නම්. අපිට ලැබිලා තියෙනවා කිවින් තාර්ක කියලා කෙනෙක් අපෙන් අහලා තියෙනවා, මේ මෙඩිකල් ඩොක්ටර්ස්ලට ඇයි සයන්ටිස්ට්ලට වඩා වැඩි සැලරි එකක් තියෙන්නේ? සහ සැලරි එක, කියන්නේ සැලරි එක විදිහට ගත්තොත් සයන්ටිස් කෙනෙක්ට ඈන් කරන්න පුළුවන් කොච්චරද කියලා. ඒ වගේම තව ප්‍රශ්නයක් අහලා තියෙනවා ෂණුක පෙරේරා කියලා කෙනෙක්, සයන්ස් සම්බන්ධ මොන ෆීල්ඩ් එකෙන්ද වැඩියෙන්ම ඈන් කරන්න පුළුවන්? ඉතින් ඒක ඇත්තටම සුවිශේෂී ප්‍රශ්නයක් කියලා හිතන්න පුළුවන්. මේ ඕෂදයි මොකක්ද කියන්න තියෙන්නේ මේ ප්‍රශ්නෙට?
ඇත්තටම මේ ඇත්තටම කියනවා නම් ඒක හරි අමාරුයි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මොකද අපි PhD දැන් සාමාන්‍යයෙන් සයන්ටිස්ට් කෙනෙක් වෙනවා කිව්වහම අපි BSc ඩිග්‍රී එකක් ලංකාව ඉවර කළා, PhD එකට හරි මාස්ටර්ස් ඩිග්‍රී එකට හරි ඇවිල්ලා, නැත්තම් මාස්ටර් එකකට ඇවිල්ලා ඊට පස්සේ PhD කරලා ওই ටික ඔක්කොම ඉවරනකොට සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් මිනි අවමේ යනවා. එතකොට ඊට පස්සේ තියෙන ඒ අවුරුදු 5කට 6කට තත්ත්වය අපි එනකොට තිබුණ තත්ත්වයට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. සහ අපි BSc කරන කාලෙට එක කම්පයර් කරලා බලනකොට ගොඩක්ම වෙනස් වෙන්න පුළුවන්. සහ ඒ වගේම ෆීල්ඩ් එකේ දැන් සයන්ටිස්ට් කෙනෙක් වුණාම එක එක ෆීල්ඩ් වල වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම යුනිවර්සිටි එක වැඩ කරනවා, තව එක්කෙනෙක් ඉන්ඩස්ට්‍රි එක වැඩ කරනවා. අපි දෙන්නම එකම PhD කළා, එකම ක්වොලිෆිකේෂන් තිබුණත් සාමාන්‍යයෙන් ඕන එක්කෙනෙක් දන්නවා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවා නම් සයන්ටිස්ට් කෙනෙකුට එයාට සැලරේක විදිහට ලොකු ගානක් හම්බෙනවා අනිවාර්යෙන්ම විශ්වවිද්‍යාලයක සයින්ටිස් කෙනෙක් විදිහට වැඩ කරනවාට වැඩිය. ඉතින් ඒවා වෙන වෙන බෙනිෆිට්ස් ෆ්ලෙක්සිබිලිටි ෆ්‍රීඩම් එක එක වෙන වෙනේවා තියෙනවා. සල්ලි විදිහට ගත්තොත් හරි අමාරුයි ඒකට උත්තරයක් දෙන්න. ඊට පස්සේ දැන් ඩොක්ටර් කෙනෙක් කියලා මෙඩිකල් ඩොක්ටර් කෙනෙක්ට ඇත්තම මම නම් මුකුත් දන්නේ නැහැ ඒක ගැන කතා කරන්න. හැබැයි මට හිතන විදිහට මෙඩිකල් ඩොක්ටර් කෙනෙක් කියන්නේ ගොඩක් රිස්ක් එකක් තියෙන ජොබ් එකක්. සාමාන්‍යයෙන් දැන් අපි කරන එක්ස්පෙරිමන්ට් වගේ නෙමෙයි, ඇත්තම ලෙඩෙක්ගේ ජීවිතයත් මරණයත් අතර දේවල් තීරණ ගන්න වෙනවා මෙඩිකල් ඩොක්ටර් කෙනෙකුට. ඉතින් සමහර වෙලාවට ඒක වෙන්නේ නැති ඒක එක හේතුවක් අනිවාර්යෙන්ම මේ එයාගේ ඒ රිස්ක් එකට එයාට වැඩි සැලරි එකක් හම්බ වෙන වෙන්න පුළුවන්. ඒ වගේම එකනේ ඇත්තම මේ වගේ ගැන සැලරි එක ගැන නම් ඇත්තම මට පර්සනලි නම් කන්ක්ලූෂන් එකක් හරි උත්තරයක් දෙන්න අමාරුයි. මොන ෆීල්ඩ් එකකින් කරොත්ද වැඩියෙන්ම පඩි ගන්න පුළුවන් ඒ වගේ දේවල්. මොකද අනිත් එක මේකත් කියන්න ඕනේ, දැන් සයින්ටිස් කෙනෙක් වෙනවා කියන්නේ ඒක ලොකු කැපකිරීමක් කරන්න ඕන අනිවාර්යයෙන්. දැන් අපි දැන් මම ගත්තොත් මම BSc එකට කොළඹ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන්නේ 2004 දී. ඊට පස්සේ BSc එක කළා, PhD එකට මම එන්නේ 2009 දී. එතකොට ඊට පස්සේ මම PhD එක කම්ප්ලීට් කරන්නේ 2015 දී. ඊට පස්සේ මම පෝස්ට් ඩොක් එකක් කරනවා, ඒ කියන්නේ PhD එකෙන් පස්සේ තියෙන ට්‍රේනින්ග් එකක් වගේ ඒක කම්ප්ලීට් කරනවා 2017 අන්තිම 2018 වගේ වෙනකන්. එතකොට 2004 ඉඳන් 2018 වෙනකන් කාල පරාසය ගත්තොත් අවුරුදු 14ක්. එතකොට ඇත්තටම මගේ ජීවිතෙන් ගොඩක් භාගයකට සමාන කාලයක් මම මේ මගේ මේ ඉගෙන ගැනීමේ කටයුතු වලට වෙන් කරලා තියෙනවා. එතකොට දැන් සල්ලි බලාගෙන හරි සැලරි කට් ටාගට් කරගෙන හරි ඒ වගේ දේක් කැපකිරීමක් කරන්න මං හිතන්නේ හරිම අමාරුයි. ඒකින්ද තමන් කැමති දෙයකට කැමති නම් මට මේ ෆීල්ඩ් එකෙන් ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයොලොජි, මැතමැටික්ස් මොනවා හරි ස්ටැටිස්ටික් මොනවා හරි ෆීල්ඩ් එකකින් තමන්ට අවශ්‍ය නම් සයින්ටිස්ට් කෙනෙක් වෙන්න ඒ පාරේ යන අතරේ ඕගොල්ලන්ට ඔපෝචුනිටි සම්බන්ධ ඉඳ තිනවා. හරි මට ඒ වෙලාවේදී හිතුනොත් එහෙනම් මට ටිකක් වැඩි ප්‍රොවන් කරන්න ඕනේ, මම ඉන්ඩස්ට්‍රි එකට යනවා, නෑ මම රිසර්ච් ફોකස් කරගෙන යුනිවර්සිටි එකක ඉන්නවා. ඒ වගේ ඩිසිෂන් ගන්න අවස්ථාවල් උදා වෙන්න පුළුවන්, උදා වෙනවා අනිවාර්යෙන්ම. ඒ කාලෙදි ඩිසයිඩ් කරන්න මෙසක් මම පර්සනලි රෙකමන්ඩ් කරන්නේ නෑ. මම මෙන්න මෙහෙම අර්න් කරන්න ඕන හින්දා සයන්ටිස්ට් කෙනෙක් වෙනවා මෙන්න මේ ෆීල්ඩ් එකෙන් වගේ කියලා. ඒක ප්‍රෙඩික්ට් කරන්නත් අමාරුයි සහ ඒක කරන්නත් ටිකක් හරි අමාරුයි. එහෙම ටාගට් එකකට ගියොත් එහෙම. ඒක තමයි මට කියන්න තියෙන්නේ.
ඔව් වසුන්දරා අක්කට මොනවද කියන්න තියෙනවද ඒක?
කියන්නේ මං ඔෂදත් එක්ක සම්පූර්ණයෙන්ම එකග වෙනවා. PhD එකක් කරපු කෙනෙක් හැටියට ඒක මොන අංශයෙන් PhD එකක් කරත් ලොකු කැපකිරීමක් අවුරුදු ගානක එහෙම කැපකිරීමක් කරන්න ඇත්තටම අමාරුයි. ඇත්තටම ඒකට පැෂන් එකක් නැත්තම් ඒක නෙමෙයි නම් කරන්න ඕනේ. ඒක නිසා සැලරි එක ගැන හරිම අමාරුයි. අර ඔෂධ කිව්වා වගේ ඒක කියන්න. දැන් වැඩි ඕනේ පෝස්ට් ඩොක් කෙනෙක් ගත්තත් ඇකඩමික් සෙටින්ග්ස් එකක ඉන්න පෝස්ට් ඩොක් කෙනෙකුයි ඉන්ඩස්ට්‍රියල් සෙටින් එකක ඉන්න පෝස්ට් ඩොක් කෙනෙකුයි දෙන්නම පෝස්ට් ඩොක් තමයි. නමුත් ඉතින් සැලරි එක සමාන නෑ. සමහර වෙලාවට ස්කෝලර්ෂිප්ස් ඉඳ වෙනස් වෙනවා, සමහර වෙලාවට හම්බලා තියෙන ග්‍රාන්ට්ස් වල හැටියට වෙනස් වෙනවා. ඉතින් ඒක හරි අමාරුයි. හරි මුත්‍රයක් දෙන්න මේක තමයි මේ වැඩි පඩියක් හම්බ වෙන හැම කියලා. අනික මේ ඒක නැතත් මම සම්පූර්ණයෙන්ම එකග වෙනවා ඖෂධත් එක්ක. මේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න අමාරුයි. අපේ මූලික අරමුණ වැඩිපුර හම්බ කරන්න පුළුවන් කෝකද කියලා හිතනවා. ඊට වඩා වැදගත් වෙනවා මේ වැඩිපුර අපිට කැපකිරීම කරන්න වෙන නිසා මේ 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 පාත් එකේදී කැමැත්ත තියෙන්නේ කොයි අංශයටද කියන එක තෝරගන්න ඊට වැඩිය සෑහෙන වැදගත් අවුරුදු ගණනාවක් කැපකිරීමක් කරන්න සිද්ධ වෙන නිසා.
ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් අර කලින් කියපු ඔක්කොම එකගෙන අදහස් ගැන මටත් කියන්න තියෙන එකම තමයි, මොකද මේ සල්ලි බලාගෙන කරිය එකක් තෝරගන්නවා කියන්නේ අන්තිමේදී ඔයාට කවදාවත් සක්සස්ෆුල් වෙන්න හම්බෙන්නේ නැහැ. සල්ලි කොච්චර හම්බුණත් සමහර විට මේ ලක්ෂ ගාණක් හම්බුණත් අර හිතේ සැටිස්ෆැක්ෂන් එකක් නැති වෙන්න පුළුවන් සල්ලි බලාගෙන යන ප්‍රොෆෙෂන් එකකදී. ඉතින් මටත් කියන්න තියෙන්නේ, ඉතින් ඔයා කැමති මොකද්ද කියන එක ගැන ඉස්සෙල්ලා ඔයා අවබෝධ කරගෙන ඉන්න. ඒ කැමති පාත් එකක යනකොට ඔයාට සල්ලි වලින් මට අඩුවෙන් හම්බෙන්නේ, මට මෙච්චරක් හම්බෙන්නේ, අනිත් අයට මෙච්චරක් හම්බෙනවා කියන අර අපහසුතාව කියන්නේ ඩිස්සටිස්ෆක්ෂන් එක ඉන්නේ නෑ කවදාවත්. ඉතින් අපිට කියන්න තියෙන්නේ follow your dream, කවදහරි ඔයාට සක්සෙස්ෆුල් වෙන්න පුළුවන් සයන්ස් නෙමෙයි ඕනම ෆීල්ඩ් එක. ඉතින්
සයන්ස් එක කතා කරනකොට දැන් අතන අපි තුන්දෙනා ගැන කතා කරත් මෙතන ඉන්න අපි තුන්දෙනා තෝරගෙන තියෙන උදාහරණයක් විදිහට කියන්නේ අපි තුන්දෙනා තෝරගෙන තියෙන්නේ අපි කැමැතිම ෆීල්ඩ්ස්. එතකොට ඔයා ඔප්ටික්ස් කරනවා, මම ෆ්ලෙක්සිබල් ඉලෙක්ට්‍රොනික්ස් මටීරියල් සයන්ස් වගේ, දැන් වසුන්දරා බයෝලොජි, ෆාර්මසිවිටිකල් කැන්සර් රිසර්ච් වගේ. ඒ කියන්නේ අපි දැන් කැමති රිසර්ච්න කරන්නේ. එතකොට අපි වැඩිය අපි අපි කරන දේෙන් අපි කියන්නේ ඈර්න් කරනවා තමයි අපි. ඊට වැඩිය යම් කිසි දෙයක් අපි ගන්නවා. අපි ආසයි මේක කරන්න. ඒක හින්දා අපිට නවතින්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේක සල්ලි අඩුවෙන් හම්බුණත් නෑ මම මේ රිසර්ච් එකෙන් මම සෑහෙන දෙයක් කරා ඒ වගේ හැඟීමක් එනවා ඇත්තටම.
අනිවාර්යෙන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යන් යෂාන් විහංග කියලා එක්කෙනෙක් අපෙන් අහලා තියෙනවා ස්කෝලර්ෂිප් වලට ඇප්ලයි කරන ආකාරය කෙටියෙන් සහ මේ IELTS, TOEFL, GRE වැනි විභාග පිළිබඳව කෙටි විස්තරයක්. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් අහනවා මේ කාලේ ට්‍රෙන්ඩින් රිසර්ච් සහ තව ඉදිරියට ට්‍රෙන්ඩින් රිසර්ච් පිළිබඳව. අපි අන්තිම ප්‍රශ්නේ ගැන ටිකක් වැඩිපුර කතා කරමු පස්සේ. මේ මුල් ප්‍රශ්න දෙක කියන්නේ ස්කෝලර්ෂිප් වලට ඇප්ලයි කරන ආකාරය සහ TOEFL, GRE, IELTS වැනි විභාග කරන්නේ කොහොමද කියන එක ගැන ඔෂද මොනවා කියන්න තියෙනවද?
මම ඇත්තටම අර ස්කෝලර්ෂිප් කියන එකෙන් පටන් ගන්න හින්දා ඇත්තටම වසුන්දරා කලින් කතා කරා නම් හොඳයි. මේ මොකද කැනේඩියන් සිස්ටම් එකේ ඒක ස්පෙෂලි කතා කරන හින්දා.
හරි වසුන්දරාගේ.
මම ස්කෝලර්ෂිප්ස් ගැන කතා කරනනම් IELTS, TOEFL, GRE ගැන ඕෂද කියයි. මොකද කැනේඩියන් සිස්ටම් එකට GRE ඇත්තටම එහෙම වමනා වුණේ නැති නිසා. දැන් කැනේඩියන් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරනකොට වෙනසකට තියෙන ලොකුම වෙනසක් හැටියට තියෙන්නේ අපි ඉස්සෙල්ලා සුපර්වයිසර් කෙනෙක් හොයා ගන්න ඕනේ. සුපර්වයිසර්ට ලියලා මේ තමන්ගේ රිසර්ච් ඉන්ට්‍රෙස්ට් එක කියලා. එතකොට සුපර්වයිසර් ගාව ෆන්ඩින් තියෙනවා නම් අපිට ස්කෝලර්ෂිප් එකක් එක්ක සුපර්වයිසර් ඔෆර් කරනවා. එහෙම නැත්නම් අපි යොමු කරනවා ස්කෝලර්ෂිප් එකක් ගන්න ඇප්ලයි කරන්න පුළුවන් විදිහට. ඉතින් ඒ විදිහට තමා මෙහි කැනේඩියන් යුනිවර්සිටි එකට ඇප්ලයි කරනකොට සිස්ටම් එක තියෙන්නේ. ඉතා වැදගත් දේ තමා අපි පොඩි ඩොකියුමන්ට් එකක් ලියන්න ඕනේ සුපර්වයිසර්ට රිසර්ච් ඉන්ට්‍රෙස්ට් එක කියලා. ඒකේ අපි කෙටියෙන් ලේනවා මේකයි මට දැනට තියෙන රිසර්ච් එක්ස්පීරියන්ස් එක, මේකයි මගේ රිසර්ච් ඉන්ට්‍රෙස්ට් එක, ඉතින් මම ඇප්ලයි කරන්න කැමතියි කියලා එහෙම අපි සුපර්වයිසර්ට ලියන්න ඕනේ. ඊට පස්සේ සුපර්වයිසර් ගාව ෆන්ඩින් තියෙනවා නම් හරි ඇප්ලයි කරන්න, ඒ කියන්නේ දැනට ස්ටුඩන්ට්ස්ලා හයර් කරනවා නම් අපිට ඉතින් හොඳ උත්තරයක් හම්බ වෙනවා. එහෙම නැත්නම් ඉතින් අපි ඒ වගේ සුපර්වයිසර් කෙනෙක් හම්බ වෙනකන් ලියලා හම්බුණාට පස්සේ තමයි ඒක ඒක සිකි වුණාට පස්සේ ග්‍රැජුවට් ස්ටඩීස් වලට ලියන්නේ. එතකොට ඒ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සුපර්වයිසර් ගාව ෆන්ඩින් නැත්නම් එක්ක ඔයා අපිව යොමු කරනවා මේ ස්කෝලර්ෂිප් එකක් හොයාගන්න පුළුවන් විදිහකට. ඒ විදිහට තමයි මෙහි අපි පටන් ගන්න ඉස්සෙල්ලා සුපර්වයිසර්ට ලියලා. GRE TOEFL ගැන මං තන්නේ ඕෂධ කියයි. මොකද ඒක මෙහිට වඩා ගොඩක් වෙනස්.
ඇත්තටම මේ දැන් ඒ වසුන්දරා කිව්ව විදිහට ඒ වගේම එකක් තියෙනවා. අපි ඉංජිනියරිං දැන් මෙහේ හිතන් දැන් සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ දැන් මම ඇවිල්ලා සයින්ස් ෆැකල්ටි එක ඉඳන් මෙහි ෆිසික්ස් PhD කරන්න ආවෙක් කෙනෙක්. එහෙම නැතුව දැන් අපි ඉංජිනියරිං ෆැකල්ටි එකකින් ලංකාවෙන් ග්‍රැජුවේට් වෙලා මොරටුවෙන් හරි මක් වෙන පේරාදෙනින් හරි ඉංජිනියරිං ෆැකල්ටි එකකින් ග්‍රැජුවේට් වෙලා මෙහි PhD එකක් කරන්න කවුරු හරි එනවා නම් ගොඩක් වෙලාවට දැන් ඇත්තටම මම දැන් වැඩ කරන ඉංජිනේරින් ෆැකල්ටි එකක. එතකොට දැන් අපේ ෆැකල්ටි එකේ ඇසිස්ටන්ට්ෂිප් හරිම අඩුයි. ටීචින් ඇසිස්ටන්ට්ෂිප්, රිසර්ච් ඇසිස්ටන්ට්ෂිප් මේ ආවට ඉකනේ මුලදී. ඒක හින්දා ඒගොල්ලෝ කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් ඇප්ලයි කරනවා නම් මෙහි කියන්නේ ස්කොලර්ෂිප් එක වෙනුවට US සිස්ටම් එකේ සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ ෆෙලෝෂිප් හරි ඇසිස්ටන්ට්ෂිප් හරි. ඒගොල්ලෝ ප්‍රොෆෙසර් කෙනෙක්ව කන්ටැක්ට් කරලා ප්‍රොෆෙසර්ගෙන් ෆන්ඩින් ගන්න, ප්‍රොෆෙසර් සැටිස් වෙලා හරි මං ඔයාට ෆන්ඩින් දෙන්නම් ෆස්ට් ඉයරකින් දන් කියලා අප්‍රූවල් එකක් හම්බුනහම තමයි ගොඩක් වෙලාවට ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් වල ඇඩ්මිෂන් හම්බ වෙන්නේ ලංකාවේ ඉඳං ඉංජිනේරිං කල්ලා ඉංජිනේරිං PhD වලට මෙහෙ එන කවුරුහරි ඉන්නවා නම් ඒගොල්ලෝ ඇත්තටම ඒ අර වසුන්දරා එක්ස්ප්ලේන් කරා වගේ ප්‍රොෆෙසර් කෙනෙක්ව කන්ටැක්ට් කළා තමන්ගේ රිසර්ච් ඉන්ට්‍රෙස්ට් කළා කියලා එක්ස්පීරියන්ස් කියලා එයාගෙන් ෆන්ඩින් අරගෙන වගේ එන්න ඕනේ ඒක තමයි ලේසි ඒක නෙමෙයි එකම ක්‍රමය ඒක තමයි ලේසි විදිහ ඉංජිනේරිං කරපු එක්කෙනෙක් මෙහෙ PhD ඉංජිනේරිං PhD එකට එනවා නම් හැබැයි දැන් මම වගේ ෆිසික්ස් කෙමිස්ට්‍රි මැතමැටික්ස් ස්ටැටිස්ටික්ස් වගේ කළා මෙහෙනවනම් PhD එකකට ගොඩක් වෙලාවට ඒ ඩිපාර්ට්මන්ට් වල ටීචින් ඇසිස්ටන්ට්ෂිප්ස් තියෙනවා. දැන් මම ෆස්ට් ඉයර් එකේ ආව ගමන්ම ටීචින් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරේ. එතකොට මට ඩිපාර්ට්මන්ට් එකේ මගේ ඇසිස්ටන්ට්ෂිප් එක يعني මට සැලරි එක හම්බුනේ. ඊට පස්සේ තමයි මම සුපර්වයිසර් කෙනෙක් එක්ක මගේ PhD රිසර්ච් එක පටන් ගත්තේ. එක්ස්කියුස් මී. ඊට පස්සේ ඒකින්ද ඒ විදි දෙකම තියෙනවා මෙහෙත් ඒකින්ද මම රෙකමෙන්ඩ් කරන්නේ දැන් ඉංජිනේරින් වගේ ෆීල්ඩ් එකකින් නම් ඇත්තටම කලින් සුපර්වයිසර් කෙනෙක් කන්ටැක්ට් කරන එක හොඳයි අර ෆන්ඩමෙන්ටල් සයන්ස් වලින් PhD කරන්න වගේ එනවා නම් ඩිපාර්ට්මන්ට් එකට ජෙනරල් ඇප්ලයි කළා එන්න පුළුවන් ඉනිෂියලි ටීචින් ඇසිස්ටන්ට්ෂිප් එකක් අරගෙන දැන් TOEFL GRE වගේ එක්සෑම් ගත්තොත් එහෙම TOEFL කියන්නේ ඇත්තටම ඉංග්‍රීසි දැනුම තියෙනවද කියලා බලන්න graduate studies කරන්න. එතකොට ලංකාවේදී ඇත්තටම apply කරන්න කලින් ටික දවසකට ඉඳන් හරි practice කළා TOEFL පොත් තියෙනවා ලංකාවේ ගන්න පුළුවන්. දැන් ඇත්තටම අපේ කාලේ වගේ නෙමෙයි සෑහෙන online resources තියෙනවා YouTube videos තියෙනවා කොහොමද practice වෙන්නේ test practice ඒ වගේ ගොඩක් තියෙනවා. ඒව බලලා TOEFL වලට හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න ප්‍රැක්ටිස් කරලා plan කරන්න පුළුවන්. ඒ වගේම GRE කියන්නේ general admission requirement එකක් graduate school වලට US වල. එතකොට ඒක ඇත්තටම තියෙන්නේ maths-ui english-ui. ඒකත් ඇත්තටම අන්තිම ඒ කියන්නේ ඕගොල්ලෝ apply කරන්න ලඟ වෙන්න කලින් අඩු ගානේ මාස කීපයකට කලින් ඉඳන් හරි practice කරලා online resources බලලා පොත්වල practice exam කරලා ලෑස්ති වුණා නම් ඇත්තටම GRE කරන්නත් ලොකු අමාරුවක් නැහැ. මට මතකයි අපි කරන කාලේ අපි මාස කීපයක් ලෑස්ති වෙලා තමයි GRE ඒ කියන්නේ පොත් අරගෙන ඒ කාලේ වැඩි ඇත්තටම ඉන්ටර්නෙට් වලින් එහෙම තිබුණේ නැහැ resources. අපි පොත් අරගෙන ඒව practice exam කරලා තමයි ලෑස්ති වුණේ. ඊට අමතරව US වල තියෙනවා දැන් සමහර universities වලට ඕන subject GRE. ඒ කියන්නේ කවුරු හරි ෆිසික්ස් PhD එකට එනවා නම් GRE ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එක කරන්න වෙනවා. ඒක කරන්න ටිකක් සැහෙන ලෑස්ති වෙන්න ඕන ෆිසික්ස් මොකද ෆන්ඩමෙන්ටල් ෆිසික්ස් අනින්ද කෙමිස්ට්‍රි නම් කෙමිස්ට්‍රි GRE ඒ වගේ. ඒක තමන් ඇප්ලයි කරන යුනිවර්සිටි එකේ රික්වයර්මන්ට් එකක්ද කියලා බලලා ඒකටත් රෙඩි වෙන්න ඕනේ. ඒකට රෙඩි වෙනවා නම් ටිකක් ඇත්තටම ගොඩක් රෙඩි වෙන්න වෙනවා. ඒ ෆිසික්ස් GRE එකෙන් ගොඩක් ලකුණු ගන්න වෙනවා නම් මොකද රික්වයර්ඩ් නම් ඒ යුනිවර්සිටි එකේ ඇඩ්මිෂන් එකට ඒ මිනිමම් ලකුණු ප්‍රමාණය ගන්න වෙනවා. IELTS ඇත්තටම ඒක මම දන්න විදිහට නම් ගොඩක් යුනිවර්සිටිස් වල මෙහෙ ඇක්සෙප්ට් කරනවා. ඒක සාමාන්‍යයෙන් මං හිතන්නේ UK කැනඩා
වගේ යුනිවර්සිටිස් වලටත් IELTS සමහර යුනිවර්සිටිස් වලින් ඉල්ලනවා.
ඔව්. දැන් මෙහි රෙකමෙන්ඩඩ් එක TOEFL. හැබැයි ඒගොල්ලෝ කන්වර්ෂන් එකක් කරනවා IELTS කළා තියෙනවා නම් IELTS ලකුණුත් ඇක්සෙප්ට් කරන ගොඩක් යුනිවර්සිටිස් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ දැන් කවුරු හරි IELTS කළා තියෙනවා නම් මෙහි ඇප්ලයි කරනවා නම් එයාට ඒ ඇප්ලයි කරන යුනිවර්සිටිස් වලට කන්ටැක්ට් කරලා ග්‍රැජුවේට් ඇඩ්මිෂන්ස් වලට බලන්න පුළුවන් IELTS ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරනවාද කියලා. ඒක ඇත්තටම බලන්න ඕනේ නැත්තම් හදිසියට TOEFL කරන්න බැරි සහ ඉතින් ඇත්තටම දෙකක් එකම ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ටෙස්ට් දෙකකට ලෑස්ති වෙනට වැඩිය එකක් කළා ඒකට ඒක ඇක්සෙප්ට් කරනවාද කියලා බලන එක තමයි ඇත්තටම හොඳ.
ඔව් ඇත්තටම මෙතනදී IELTS කියන එක දැන් ගොඩක් US universities වලිනුත් ඇක්සෙප්ට් කරනවා. එතකොට දැන් ඔයා බැරි වෙලාවත් Canadian universities සහ US universities දෙකටම ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් IELTS කරන එක තමයි හොඳ. මොකද එතකොට රටවල් දෙකේම ඇක්සෙප්ට් කරන හින්දා. නේද?
ඔව් ඇත්තටම මේ අශාන් මේ මට මේ දැන් මම අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 5ත් 10ත් අතර කලින් ලංකාවේ ඒ කියන්නේ එක්සෑම් සිටුේෂන් එක මට ළඟදී එක්කෙනෙක් හම්බ වුණා. ඒ කෙනෙක්ව දැන් සමහර අය මේ මේක ඇත්තටම පර්සනල් දෙයක්. සමහර අය කියනවා ඒගොල්ලන්ට TOEFL කරනවට වඩා IELTS කරන්න ලේසි කියලා. ලකුණු ගන්න. දැන් ඒක හින්දා පොඩක් තමන්ගේ යාළුව හරි කලින් අර most recently apply කරපු කට්ටිය මේ exams කරපු කට්ටියත් එක්ක පොඩක් කතා කරලා බලුණා හරි සමහරට exam pattern එක මේ දැන් ඔකේ listening speech ඒ වගේ එක එක sections ඉනවනේ. ඒකින්ද සමහර ලාවට ඇත්තටම මම දන්නේ හරියටම කියන්න exact answer එක පොඩක් ඒ දෙක compare කරලා බලුණා හරි මේ පොඩ තමන්ට personally කොයි එකෙන්ද වැඩිපුරම ලකුණු ගන්න පුළුවන්
කියලා. ඔව් අනිවාර්යයෙන්ම ඉතින් ඕෂදයි වසුන්දරක්කයි ගොඩක් බ්‍රෝඩ් උත්තරයක් දුන්න කියලා හිතනවා. මේ දැන් ඊළඟ ප්‍රශ්නේ කියන්නේ මේ ඒ කලින් අහපු ප්‍රශ්නේම දෙවෙනි කොටස තමයි ඊළඟට ට්‍රෙන්ඩින් යන රිසර්ච් ෆීල්ඩ්ස් මොනවද කියලා. ඒක ගැන මං පොඩ්ඩක් කතා කරලා මං අවස්ථාව දෙන්නම් ඕෂදයට ඒ වසුන්දරක්කට මොනවා හරි ඇඩ් කරන්න තියෙනවා නම්. දැන් මට නම් හිතෙන විදිහට ඊළඟ අවුරුදු 5 වගේ ඇතුළත ලොකු බූම් එකක් එයි කියලා හිතනවා මේ ඩේටා සයන්ස් කිය සහ මේ ඩීප් ලර්නින් artificial intelligence data science ඔය කියන පැත්ත physics වලට සම්බන්ධ වෙන ආකාරය ගැන. ඉතින් දැන් උදාහරණයක් විදිහට කියනවා නම් මේ දැන් astronomy වල තියෙනවා data ගොඩාක් acquire කරන විෂයක් තමයි astronomy. ඊට පස්සේ මේ atmospheric science වගේ දේවල්. එතකොට ඒ පැත්තේ data analysis analyze කරලා ඉස්සරහට යන්න ගොඩක් avenues තියෙනවා. ඒ කියන්නේ data science කියන මේ skill එක develop කරගත්තට පස්සේ ඒ කියන්නේ job market එකට යනකොට මේ බොහොම ලේසියෙන් jobs හොයාගන්න පුළුවන් කමක් තියෙනවා. සහ මේ ගොඩක් අලුත් jobs ඇති වෙනවා මේ ඊළඟ අවුරුදු 5 ඇතුළත මේ data science පැත්තෙන්. ඊට අමතරව තව කීපයක් තියෙනවා research fields, විශේෂයෙන්ම nanotechnology, ඊට පස්සේ hydrogen economy කියන එක සහ clean energy කියන එක, ඊටත් පස්සේ ඔය quantum computing වගේ දේවල් ඉස්සරහට අවුරුදු 5-10 ඇතුළතී ගොඩක් දියුණු වෙන විෂයන් විදිහට ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම තියෙනවා. ඉතින් මං කියපු ඒවා විතරක් නෙමෙයි, තව ලොකු areas තියෙනවා මේ දවස්වල trending යන. ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි දැනට science සහ technology කියන දේවල් ෂෙයා කරන Facebook pages තියෙනවා, ඊට පස්සේ news sites තියෙනවා, ඒවට ගිහිල්ලා subscribe කරලා තියාගන්න. එතකොට ඒවෙන් ඕගොල්ලන්ට එනවා updates. ඒවා බලන්න මොනවද මොන වගේ research දැන් ලෝකේ වෙන්නේ, මොන පැත්තද වැඩියෙන් කතා කරන්නේ. එතකොට ඕගොල්ලන්ටම idea එකක් ගන්න පුළුවන් මොන පැතිවලද trending research යන්නේ කියලා. ඉතින් ඕෂදයියට හෝ වසුන්දරක්කට මොනව හරි add කරන්න තියෙනවද?
මම කියන ඩේටා සයන්ස් කෙනෙක් චුට්ටක් මේ බයොලොජි කෙනෙක් කියනවනම්
හරි. මට ෆිසිකල් සයන්සස් සම්බන්ධ එහෙම කියන දැනුමක් නැහැ. මම බයොලොජිකල් සයන්සස් කරපු කෙනෙක්. බයොලොජිකල් සයන්සස් වල තියෙන ගොඩාක් ෆීල්ඩ්ස් තියෙනවා. එහෙම කියන්නේ මට පුළුල් දැනුමක් නැහැ හැම ෆීල්ඩ් එක ගැනම. නමුත් මට පුළුවන් මං කරපු ෆීල්ඩ් එක ගැන කතා කරන්න ටිකක්. මම PhD කරේ කැන්සර් බයොලොජි වලින්. ඒ පැත්තෙන් කවුරු හරි කෙනෙක් කරන්න ඉන්නවා නම් මේ දවස්වල සහ ඉස්සරහට අවස්ථා වැඩි වෙයි කියලා හිතන එක පැත්තක් තමයි මීනෝතෙරපි, ස්ටෙම් සෙල් රිසර්ච්, මෙටබොලොමික්ස් වගේ දේවල් තමයි දැන් අලුතෙන් කරගෙන යන්නේ. ඉතින් ඒක බොහොම මේ නැරෝ උත්තරයක් මට තේරෙනවා. මට ඉතින් එහෙම හැම ෆීල්ඩ් එකම ගැනම කියන්න අමාරුයි, දන්නේ නැහැ එහෙම. නමුත්
වසුන්දරක්ගේ මේ CRISPR කියලා ටෙක්නොලොජි එකක් මට දැනෙනවා මේ දවස්වල.
ජීන් එඩිටින් ටෙක්නොලොජි එකක්. ඉතින් මෙහෙමයි, දැන් CRISPR ටෙක්නොලොජි එක දන්නවනම් ඒකේ ඇප්ලිකේෂන්ස් ගොඩාක් ෆීල්ඩ්ස් වල තියෙනවා. හරියට මේ දැන් මෙහෙම කියෙමුකෝ, නැනෝ පාටිකල්ස් කතා කරොත් ඒක ගොඩාක් ෆීල්ඩ්ස් වලට ඇප්ලයි වෙනවනේ. කැන්සර් රිසර්ච් වලට, මම හිතන විදිහට ෆිසික්ස් වලටත් ඇති. එහෙම අර ඒ වගේ එකක් තමයි CRISPR කියන්නේ, ජීන් එඩිටින් ටෙක්නොලොජි එකක්. ඒක ඉතින් ගොඩාක් ෆීල්ඩ්ස් වලට ඇප්ලයි වෙනවා. ඒක බයොලොජි වලින් ගත්තොත් ඉතින් ඔහොම තමයි එමනැතු දැන් දැන් අනිත් ෆිල් අපි කියමුක මට එච්චර හුරු නැති දේවල් ඇග්‍රිකල්චය වගේවා මොන වගේ ෆිල්ස් ඉස්සරහට එන්න කියලා කියන්න තරම් මට ලොකු දැනුමක් නැහැ වගෙන මේ බයලොජි පැත්තෙන් මේ වගේ තමයි දැන් ඉස්සරහට යන්නේ.
ඔව් ඇත්තටම මේ අශාන් අශාන් ලොකු විස්තරයක් කරා මේ ෆිසික්ස් සහ ෆිසිකල් සයන්ස් පැත්තෙන් තියෙන සබ්ජෙක්ට් ඒරියාස් ගැන. ඇත්තටම ඩේටා සයන්ස් කියන එක මම පර්සනලි නම් අහලවත් තිබුණේ නැහැ. ඇත්තටම මම PhD එක පටන් ගන්නකොට 2009 ඒක ඇත්තටම මේ අර ඩේටාත් එක්ක ඔය සෝෂල් මීඩියා Amazon වගේ කම්පැනිස් වල ඩේටා වලට සෑහෙන වැලියු එකක් ඇඩ් වෙනකොට ඩේටා සයන්ස් කියන ෆීල්ඩ් එක සෑහෙන එක්ස්පෑන්ඩ් වුණා. ඒ එක්ස්පෑන්ඩ් වෙනවත් එක්කම බිග් ඩේටා දැන් ෆිසික්ස් වල ගත්තොත් computational physics කරපු කට්ටිය astronomy කරපු කට්ටිය ඒගොල්ලන්ට experience එක සෑහෙන තියෙනවා ඔය big data terabyte වගේ ලොකු data analyze කළා analyze කිරීමේ මේ experience එක. ඉතින් ඒගොල්ලන් ඒ වගේ පැතිවලට ගියා මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා ඇත්තටම data scientist වෙලා මේ astronomy link physics වල physics PhD කළා astronomy specialization එක කළා එහෙම move වෙච්ච කට්ටිය. ඒ වගේ ඉතින් අශාන් කියෝ වගේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මැෂින් ලර්නින් ඒ වගේව දැන් ටෙක්නොලොජි එකත් දියුණු වෙනවත් එක්කම අර ඒක ටෙක්නොලොජි එක දියුණු කරන්න ඕන ෆන්ඩමෙන්ටල් සයන්සස් ෆීල්ඩ්ස් දියුණු වෙනවා. ඒ වගේ ගොඩක් තියෙනවා. ඇත්තටම මගේ ෆීල්ඩ් එක ගැන මම පර්සනලි කිව්වොත් එහෙම ෆ්ලෙක්සිබල් ඇන්ඩ් ප්‍රින්ටඩ් ඉලෙක්ට්‍රොනික්ස් කියලා ඇත්තටම ඒක තාම හරිම නියු. මම ඒකත් මම අහලා තිබුණේ නැහැ මම PhD එකට එනකොට. මට PhD එක කරන්න ඕනේ මැටීරියල් සයන්ස් වගේ ඒරියා එකකින්. ප්‍රින්ටඩ් ඉලෙක්ට්‍රොනික්ස් ඇත්තටම රිසර්ච් ලෙවල් එකට ආවේ 2000 ගණන් වල ඇවිල්ලා තියෙන්නේ. තාමත් ඒක නියු ෆීල්ඩ් එකක් විදිහට තමයි සලකන්නේ. දැන් number of the published papers ගත්තත් මම හිතන්නේ 5000කට වැඩි තියෙනවා කියලා ලෝකෙම. එතකොට අපි අවිල්ලා අර PhD එක කරනකොට අපිට පේන්න ගන්නවා ඇත්තටම ලොකු ලොකු ඒ කියන්නේ අලුත් ට්‍රෙන්ඩින් වෙන රිසර්ච් ඒරියාස් අලුත් ඔපචුනිටීස් ඒ වගේ. ඇත්තටම මම PhD එකෙත් ග්‍රැජුවේට් වෙන්න ලං වෙනකොට තමයි මට මම දැක්කේ මේ wearable electronics printed electronics වගේ පැතිවල රිසර්ච් ඔපචුනිටීස් ඇති වෙනවා. එතකොට මම PhD එක වෙනකන් වුණත් මම PhD එක කාලේ ඇත්තටම කිසිම printed electronics සම්බන්ධ රිසර්ච් එකක් කළා නැහැ. ඒ වුණාට ඒකට ඕන බෑක්ග්‍රවුන්ඩ් එක material science සෑහෙන තමයි මගේ PhD එක ඇත්තටම. ඊට පස්සේ තමයි join වුනේ. ඒ වගේ කවුරු හරි අලුතෙන් join වෙන එක්කෙනෙකුට PhD එක කරගෙන යන අතරතුර දෙන හම්බෙන්න පුළුවන් අලුත්ම fields, අලුත්ම exciting fields හම්බෙන්න පුළුවන්. ඒව දිගේ explore කරගෙන යනකොට අලුත් අලුත් field opportunities ඒ වගේ මේ ඇත්තටම join වෙන්න අවස්ථාවල් උදා කරගන්න පුළුවන් වෙනවා. අර මුලින්දම්ම plan කරන් යන ඒවට වැඩිය ඇත්තටම අලුතෙන් සෑහෙන වේගෙන් science දිනු වෙනවා, technology දිනු වෙනවා, අලුත් fields add වෙනවා ඇත්තටම. ඒ එකම fundamental දැන් fundamental classical mechanics ඒ වගේ mathematical physics ඒ වගේවා ඒ research උත් එහෙමම යනවා. අර අලුත් ඒවා ඇත්තටම ඉදිරියට තව තව add වෙනවා. මම අපිට හිතන්න අමාරුයි සමහරට තව අවුරුදු 10කින් මොන වගේ අලුත් දේවල් ඇත්තටම රිසර්ච් ඒරියාස් සබ් කැටගරිස් එන්නේ කියලා.
ඔව් ඒක මං 100%ක් එක වෙනවා. මොකද මේ අපිට ඊළඟ අවුරුද්දේ මොන වගේ ඒවායිද කියලා දැම්ම කියන්න බෑ. ඉතින් ආවට පස්සේ තමයි කියන්න පුළුවන්. ඉතින් අර හොඳම දේ තමයි ටිකක් අර ඕපන් මයින්ඩඩ් වෙලා ෆ්ලෙක්සිබල් වෙන එක තමයි. ඒ කියන්නේ තමන් මේකටම යනවා කියලා හිතාගෙන යන්න බෑ. තමන් කියන්නේ PhD එකට යනකොට හරි මාස්ටර්ස් එකට යනකොට හරි තමන් හිතපු දේ නොවේ වෙන්න පුළුවන් කරන්න. ඊළඟ ප්‍රශ්නෙට යන් මං හිතන්නේ මේක වසුන්දරාක්කට ගොඩක් උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. අනුෂ්ක කියලා එක්කෙනෙක් අහනවා මේ නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න මොලකියුලර් බයොලොජි ඩිපාර්ට්මන්ට් එකකටද යන්න ඕනේ, එහෙම නැත්නම් සයන්ස් ෆැකල්ටි එකට ගිහින් ස්පෙෂල් එකක් කරොත්ද ලේසි? ලංකාවේ වෙනම නියුරෝ සයන්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් නෑ නේද කියලා අහනවා. වසුන්දරාක්කේ මොකක් හරි උත්තරයක් දෙන්න තියෙනවද?
නියුරෝ සයන්ස් කියලා කියන්නේ ඇත්තටම තනි සබ්ජෙක්ට් එකක් නෙමෙයි. නියුරෝ සයන්ස් කියලා කියන්නේ අපි සරලව කිව්වොත් නියුරෝ සයන්ස් වල කරන්නේ මොළයේ සහ ස්නායු පද්ධතිය කේන්ද්‍ර කරගෙන ඒකේ ස්ට්‍රක්චර් ඇන්ඩ් ෆන්ක්ෂනැලිටි කියන්නේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය කියමුකෝ. ඒක අධ්‍යයනය කරන එක තමයි නියුරෝසයන්ස් කියලා කියන්නේ. ඒතර නියුරෝසයන්ටිස් කෙනෙක් වෙනවා කියලා කියන්නේ ඒ අංශයෙන් PhD එකක් කරනවා කියන එක. ඉතින් මම අර කිව්වා වගේ ඒක නියුරෝසයන්ස් කෙනෙක් ගොඩාක් සබ්ජෙක්ට්ස් වල එකතු වෙච්ච තැනක් නිසා නියුරෝසයන්ස් වල කතා වෙනවා සෙල් බයොලොජි, බයෝකෙමිස්ට්‍රි, මොලිකියුලර් බයොලොජි, ඇනටමි, ෆිසියොලොජි, ජෙනටික්ස් වගේ ගොඩාක් සබ්ජෙක්ට්ස් තියෙන නිසා ඔය කොයි අංශයෙන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බත් උදව්වක් වෙනවා. කියන ඔය හැම එකම කරන්න අමාරුයි ඇත්තටම. දැන් අපි PhD එකක් කරන්න ගත්තාම සමහර දේවල් අපි මොකක් හරි මූලික අංශයක් තෝරගෙන PhD එක කරගෙන යනකොට තමයි අපි ටික ටික ඉගෙන ගන්න හැමදේම. ඉතින් ඒක නිසා මම ඔය කිව්ව ඕනෑම අංශයකින් පසුබිමක් තියෙන එක, යම් දැනුමක් ඇතුව PhD එකක් පටන් ගන්න එක වැදගත් වෙයි නියුරෝසයන්ටිස්ට් කෙනෙක් වෙන්න. ඉතුරු ටික ඉතින් PhD එක කරගෙන යනකොට කවුරු වුණත් තමන් තනියෙන් කියවලා ඉගෙන ගන්න එකනේ PhD එක කරන්නේ. ඒක නිසා එහෙම කරන්න පුළුවන්. දෙවැනි කොටස අර නියුරෝසයන්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද කියන එක මං දැනුවත් මම ලංකාවේ ඉගෙන ගන්න කාලේ තිබුණේ නැහැ. අර දැන් ඔෂධ ඉස්සලක වගේ ඉතින් අවුරුදු 10කට 12කට කලින් සමහරවිට දැන් තියෙනවද දන්නේ නැහැ. මගේ දැනුම හැටියට තාමත් නැහැ. නමුත් තියෙන්නත් පුළුවන් ඉතින්. මොකද ලංකාවේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් උත් අප්ඩේට් වෙනවනේ අවුරුද්දෙන් අවුරුද්ද. අලුත් ප්‍රෝග්‍රෑම්ස් එකතු වෙනවා, කෝසස් අප්ඩේට් වෙනවා. ඒක නිසා සමහරට තියෙන්නත් පුළුවන්. මං දැනුවත් නැහැ.
ඔව් ඒක තමයි. ඒගොල්ලන්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි දැනට කැම්පස් වල ඉන්න කට්ටියගෙන් අහන්න එක. කවුරු හරි යාළුවෝ ඉන්නවා නම් එයාලට වඩා සීනියර් ඒ කට්ටියගෙන් අහන්න. එමෙ නැත්තම් මං හිතන්නේ කෝල්, يعني කැම්පස් වලට කෝල් එකක් තියලා වුණත් අහන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තමන්ගේ අතේ තමා තියෙන්නේ ඒක පොඩ්ඩක් අර හෝම්, අපි කියන හෝම්වර්ක් එක කරනවා කියලා. ඉතින් අර තමන් යන පැත්ත ගැන ගොඩක් ඉන්ෆෝම් ඩිසිෂන් එකක් අරගෙන යන එක තමයි හොඳ. ඉතින් තමන්ගේ තමන්ට තියෙන වැඩේ තමයි ඒ ගැන ගොඩක් හොයන එක මේ කැම්පස් එකක් තෝරගන්න කලින්. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ ප්‍රියමන්ත කියලා කෙනෙක්. එයා අහනවා ඉංජිනියරින් ගිහිල්ලා ග්‍රැජුවේට් වුණාට පස්සේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්ද, පුළුවන් නම් ඒ කොහොමද කියලා. ඔෂදයි මොකද්ද කියන්න තියෙන්නේ?
ඔව් ඇත්තටම කෙටි උත්තරයක් දුන්නොත් පුළුවන්. හැබැයි එක එක විදිහට චැලෙන්ජස් තියෙනවා. ඇත්තටම දැන් මම ඉන්නේ මං ඉස්සලත් කිව්වා වගේ ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් කම්පියුටර් ඉංජිනියරින් ඩිපාර්ට්මන්ට් එකක. දැන් අපිත් දැන් මේකේ PhD කරපු අපේ රිසර්ච් කරපු කට්ටිය ඉන්නවා ගොඩක්. ඒ කියන්නේ ඉංජිනියරින් වලින් ගොඩක් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් වලින් කම්පියුටර් ඉංජිනියරින් PhD කරපු කට්ටිය ගොඩක් ඉන්නවා අපිත් එක්ක. ඒගොල්ලෝ සයන්ටිස්ට්ලා. ඒගොල්ලෝ කරන්නේ ඉලෙක්ට්‍රිකල් ඩිවයිස් එකක් ගත්තොත් දැන් හැම එකෙම රිසර්ච් කරන්න පුළුවන් නේ. දැන් අපි රිසර්ච් කියන්නේ අපි සාමාන්‍යයෙන් තියෙන දෙයක් ඉම්ප්‍රූව් කරනවා, තියෙන බේසික් නොලෙජ් හා අලුත් ටෙක්නොලොජි යූස් කරලා. ඊටම නැත්තම් අලුතෙන්ම ඩිවයිස් එකක් හොයාගන්නවා. මම මේ ඉංජිනියරින් සයිඩ් එකෙන් කියනවා නම් ඉතින් ඇත්තටම ගොඩක් ඩීප් රිසර්ච් කරනවා ඉංජිනියරින් වලින්. ඒ කියන්නේ දැන් මොන හරි චිප් එකක් ගත්තොත්, උදාහරණයක් විදියට චිප් එකක් ගත්තොත් අලුතෙන් ෆැබ්‍රිකේට් කරන විදිය. දැන් නැත්තම් අපේ විදියට දැන් ෆ්ලෙක්සිබල් ඉලෙක්ට්‍රොනික්ස් වලින් ගත්තොත් එහෙම කොහොමද මොන හරි අලුත් ඩිවයිස් එකක් ලෝ කොස්ට් වලට හදන්නේ. නැත්තම් අලුත් තියෙන ඩිවයිස් එකක් එක්ස්ට්‍රීම් වෙදර් කන්ඩිෂන්ස් වලට, ස්පේස් ඇප්ලිකේෂන් එකකට යනවා නම් මොනවද ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. නැත්තම් ඒ වගේ ගොඩක් ඇත්තටම ගොඩාක් රිසර්ච් කරනවා ඉංජිනියරින් කළ දැන් සයන්ටිස්ට් කෙනෙක් කොහොම මේකේ ඩෙෆිනිෂන් එක ගොඩාක් බ්‍රෝඩ්. ඇත්තටම මම හරියටම දන්නේ නැහැ මේකේ ඩෙෆිනිෂන් එක මොකක්ද කියලා. බේසික් ඐඩියා එක සයන්ටිෆික් මෙතඩ් එකක් යූස් කළා ඉනෝවේෂන් කරනවා, ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක යූස් කරලා අලුත් දෙයක් ලෝකෙට ඉදිරිපත් හොයා ගැනීම හෝ ඉදිරිපත් කිරීම, අලුත් ඩිවයිස් එකක් නැත්නම් භාණ්ඩයක් මොනවා හරි හදන එක තමයි ඇත්තටම සයන්ටිස්ට් කෙනෙක්ගේ නිකන් කරන දේවල් වගේ හිතුවත් අපිට කතා කරන්න පුළුවන්. දැන් excuse me දැන් ඉංජිනියරින් කරොත් එහෙම පොඩි ප්‍රශ්නයක්. දැන් ඇමරිකාවට එනවා නම් ඉංජිනියරින් කළා පොඩි ප්‍රශ්නයක් වෙන්නේ අර දැන් මෙහි පොඩක් කම්පිටිෂන් එක වැඩි ඉංජිනියරින් PhD වලට. එතකොට අර මම කලිනුත් කිව්වා වගේ ඇසිස්ටන්ෂිප් එකක් ඉනිෂියලි ගන්න සමහර වෙලාවට පොඩි අමාරුවක් වෙන්න පුළුවන්. ඒකට එතකොට ලංකාවේ එක්ස්පීරියන්ස් දාලා පොඩක් මෙහි ඉන්න ප්‍රොෆෙසර්ස්ලට ඊමේල් වලින් කන්ටැක්ට් කළා, ඒගොල්ලන්ට පොඩි ප්‍රපෝසල් එකක් හරි නැත්තම් තමන් කරපු ඒවා කරන්න කැමති ඒවා ලියලා පොඩි කන්ටැක්ට් එකක් හදාගෙන එහෙම කනෙක්ෂන් එකක් කනෙක්ෂන් එකක් කියන්නේ රිසර්ච් එකකට කනෙක්ෂන් එකක් හදාගෙන ඒ ප්‍රොෆෙසර් කැමති නම් එයාගෙන් ෆන්ඩින් අරගෙන ජොයින් වෙන වගේ ගොඩක් වෙලාවට පුළුවන් වෙනවා. එහෙම නැතුව ජෙනරලි ඇප්ලයි කරලත් කරන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් කම්පිටිෂන් එකක් එනවා. මොකද ඇමරිකා මම කියන්නේ මෙහෙ විදිහ වත්තාම පොඩ්ඩක් කම්පිටිෂන් එක වැඩි ෆන්ඩමෙන්ටල් සයන්ස් වලට වැඩිය. දැන් කවුරු හරි ලංකාවෙන් ෆිසික්ස් කෙමිස්ට්‍රි මැතමැටික්ස් PhD එකට ඇප්ලයි කරාම මෙහෙ කම්පිටිෂන් එක ටිකක් අඩුයි. ඒක හින්දා අපිට ටිකක් පහසුයි අර ඇසිස්ටන්ට්ෂිප් එකක් එක්ක ගන්න. නැතුව දැන් සල්ලි දීලා ගෙවලා ග්‍රැජුවේට් ස්ටඩිස් කරන නම් හෙන්න පුළුවන්. ඉතින් ද කෝස්ට් එක ගත්තොත් ඒක එක්ස්ට්‍රීම්ලි හයි. ඒක හින්දා මං හිතන්නේ ගොඩ දෙනෙක් ට්‍රයි කරන්නේ එහෙම සල්ලි දීලා අපි එන කට්ටියත් ඉන්නවා. නමුත් අර ඇසිස්ටන්ට්ෂිප් එකක් එක PhD එකක් කරනවා නම් ඉංජිනේරින් කරාට පස්සේ අර ටිකක් ට්‍රයි කරන්න ඕනේ. බැරි වෙන්නේ නැහැ. මොකද මම දැන් ඇත්තටම මගෙත් එක්කම මේ ඉන්නවා ලංකාවේ මොරටුවෙන් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් BSc එක කළා. US වලට ඇවිල්ලා US වල ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් PhD එක කළා. දැන් යුනිවර්සිටි එකේ එයා ප්‍රොෆෙසර් කෙනෙක්. ඒ වගේ තව උදාහරණ ගොඩක් තියෙනවා. ඇත්තටම මම දන්න කීප දෙනෙක් ඉන්නවා කටුබැද්දේ කම්පියුටර් ඉංජිනේරින් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් BSc කළා. මෙහි PhD කරන්න ඇවිල්ලා ඇසිස්ටන්ට්ෂිප් එක සල්ලි ගෙවලා නෙමෙයි ඒගොල්ලෝ PhD කළා. ඇත්තටම සමහර අය සයන්ටිස්ට්ලා විදිහට ඔල්රෙඩි වැඩ කරනවා. එහෙම ඔපචුනිටිස් තියෙනවා. එහෙම බැහැයි කියලා එකක් නැහැ. අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. අර පොඩි පොඩි ඇඩිෂනල් චැලෙන්ජස් එන්න පුළුවන්. එකම හේතුව US වලින් පොඩි කම්පිටිෂන් එකක් දෙනවා. US ස්ටුඩන්ට්ස් ලාගෙත් එක පොඩි කම්පිටිෂන් එකකට ෆේස් කරන්න වෙනවා මේ ඉංජිනේරින් PhD එක අර ඇසිස්ටන්ට්ෂිප් එකක් ගන්න.
ඔව් ඒ කම්පිටිෂන් එකට අමතරව තව පොඩි චැලෙන්ජ් එකක් වෙන්නේ මේ අපි දැන් ෆිසික්ස් BSc එකකදී ඉගෙන ගන්න අර ෆන්ඩමෙන්ටල් සයන්සස් කීපයක් තියෙනවා. මේ ක්වොන්ටම් ෆිසික්ස්, ඉලෙක්ට්‍රොමැග්නටික්, ඊට පස්සේ ක්ලාසිකල් මෙකැනික්ස්, ස්ටැටිස්ටිකල් මෙකැනික්ස් වගේ සබ්ජෙක්ට්ස් ගොඩක් ගන්න තියෙනවා මේ ෆිසික්ස් වල අර ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක දැනගන්න. ඉතින් මං දන්නේ ඒක ඉංජිනියරින් ෆැකල්ටි එකේ උගන්වනවද කියලා. මං හිතන්නේ උගන්වනවයි කියලා. අර එතකොට දැන් මෙහි ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකට එනවා නම් ලංකාවේ BSc එකකට මේ ඉංජිනියරින් කරපු කෙනෙක් එයාට අර ග්‍රැජුවේට් ලෙවල් අර ෆන්ඩමෙන්ටල් සයන්සස් ෆන්ඩමෙන්ටල් සබ්ජෙක්ට්ස් ගණිද්දි සමහර විට අමාරු වෙන්න පුළුවන් අර බේසික් නොලෙජ් එක අර නැත්තම්
නේද. ඒක හරි ආචාන්, ඒක හරියටම හරි. ඒ කියන්නේ කවුරු හරි ලංකාවේ ඉංජිනියරින් BSc එකක් කළා physics PhD එකට එනවා නම් ඒ අශාන් ඔයා කිව්ව මේ ප්‍රශ්නෙට පොඩක් මුණ දෙන්න වෙනවා. මොකද classical mechanics, quantum mechanics, දැන් electromagnetic theory අනිවාර්යෙන්ම ඉගෙන ගන්නවා engineersලත්. නමුත් physics වල වගේ deep fundamental level එකට යනවත් කියලා මට හරියටම දන්නේ නැහැ. හැබැයි එතකොට මේ පොඩි මේකක් එනවා. නමුත් දැන් සාමාන්‍යයෙන් අපි ලංකාවේ විදිහට ඉගෙන ගත්තට පස්සේ ඉගෙනගෙන හරි අපි කම්පිටිෂන් එකකට ඉගෙනගෙන ඒ ලෙවල් ඇත්තටම කම්පිටිෂන් එකක් එහෙමම යුනිවර්සිටි සිලෙක්ට් වෙන එක කම්පිටිෂන් එකක් ඒකට ෆේස් කරපු එක්කෙනෙකුට මං හිතන්නේ ඒ චැලෙන්ජ් එකට ෆේස් කරන්න බැරි වෙයි කියලා. එක්කෙනා යාට ඇවිල්ලා නෝට්ස් අරගෙන නැත්තම් මෙහි අන්ඩර් ග්‍රැජුවේට් ක්වොන්ටම් ක්ලාස් එහෙම කරන කට්ටියක් තියෙනවා. ක්වොන්ටම් ක්ලාස් එකක් අරගෙන ඒකේ හොඳට රිසල්ට්ස් අරගෙන ඉගෙනගෙන එහෙම කරන්නත් පුළුවන්. දැන් මම ඇත්තටම කලින් එක්ස්ප්ලেইন කරේ ඉංජිනේරින් ඉංජිනේරින් BSc එකක් කළා මෙහි ඉංජිනේරින් PhD එකට આવොත් ඒගොල්ලන්ට ඒ ඉංජිනේරින් ටයිප් එකේම තමයි ඉංජිනේරින් වලින් PhD එකක් ගන්න. PhD in electrical engineering වගේ. එහෙම කරාම ඇත්තටම opportunities තියෙනවා ඒ විදිහට scientist කෙනෙක් වෙන්න. ඒ කියන්නේ physics කිරීම අත්‍යවශ්‍යම නැහැ එතකොට.
හරි. දැන් ඔය ප්‍රශ්නෙම වෙන විදිහකට අහන්න පුළුවන්. මෙඩිසින් කරලා පස්සේ biology වගේ ෆන්ඩමෙන්ටල් සයන්ස් වල සයන්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඒකට මේ වසුන්දරා අක්කට මොකක් හරි උත්තරයක් දෙන්න තියෙනවද?
ඔව් එහෙම කරන්න පුළුවන්. මම කරපු අයත් දන්නවා. මට ඉස්සරහට තවත් අයක් කරයි. මෙඩිසින් කරලා ෆන්ඩමෙන්ටල් සයන්ස් කරපු කෙනෙක් පුද්ගලිකවත් මම දන්නවා. අපේ එක ප්‍රෝග්‍රෑම් එකත් මම හිතන්නේ හිටියා එහෙම කෙනෙක්. එහෙම බැරි කමක් නැහැ කරන්න පුළුවන්. නමුත් අර ෆන්ඩමෙන්ටල් සයන්ස් වලට ආයි ස්විච් වෙද්දී කෝකද කරන්න ඕන සයන්ස් කියලා හරියට තෝරගන්න එක තමයි හැම වෙලෙම වැදගත් වෙන්නේ. මොකක් හරි අපි ස්විච් මේක ෆීල්ඩ් එකකින් තව ෆීල්ඩ් එකට ස්විච් වෙනවා නම් කෝකටද හරියටම කරන්න ඕන කියලා තෝරගන්න එක තමයි වැදගත්. මොකද අර එක ෆීල්ඩ් එකකින් අනිකට ස්විච් වෙනකොට අර පොඩ්ඩක් ගලාගෙන ආපු ෆ්ලෝ එක පොඩ්ඩක් එහෙම එහෙ වෙනවනේ. ඒක නිසා සමහර වෙලාවට ටිකක් වැඩි කැපකිරීමක් කරන්න වෙනවා දෙවෙනි එක කරද්දී. ඒක නිසා බැරි කමක් නැහැ කරන්න, කරන්න පුළුවන් කරපු අයත් ඉන්නවා. නමුත් අර මේ පැෂන් එක තියාගෙන යන එකයි වැදගත් දිගටම.
ඔව්, දැන් ඒ සම්බන්ධම තව ප්‍රශ්නයක් අහනවා මේ ඩිල්ෂාන් මනීෂ කියලා කෙනෙක්. දැන් අපේ මේ ඖෂධය අපේ ලිස්ට් එකේ මම මේ ප්‍රශ්නයක් ස්කිප් කරා. එයා අහන්නේ ජීව විද්‍යා වංශයෙන් ඒ ලෙවල් කරපු කට්ටියට පස්සේ භෞතික විද්‍යා වංශයෙන් සයන්ටිස් කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා. ඖෂධය මං හිතන්නේ වාට උත්තර දෙන්න පුළුවන් එකට.
ඔව්, ඒකටත් පුළුවන් කියන්නේ ඇත්තටම මේ බැහැයි කියලා දෙයක් නැහැ වගේම තමයි. ඇත්තටම මේකටත් කෙටි උත්තරයක් දෙනවා නම් පුළුවන් කියලා කියන්න පුළුවන්. නමුත් මම කාටවත් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ ඒ ලෙවල් බයොලොජිකල් ස්ට්‍රීම් එකෙන් ඒ ලෙවල් කරන්න යනවා ෆිසික්ස් PhD එකක් කරන්න කියලා. එහෙම ප්ලෑන් කරලා කරන්න ඇත්තටම බැරි වෙන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට. නමුත් දැන් අර ඉස්සෙල්ලත් අපි කතා වුණා වගේ මේ අලුත් ඔපර්චුනිටීස් ඇති වෙනවා, රිසර්ච් ඒරියාස් ඇති වෙනවා. එතකොට ඇත්තටම මම දන්න කට්ටිය ඉන්නවා. මම උදාහරණයක් කියනවා, මෙහෙම A-level කරනවා biological stream එකෙන් science faculty එකට අවිල්ලා chemistry special degree එකට යන්න පුළුවන් ඒගොල්ලන්ට. එතකොට chemistry special degree එකක් කරාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් PhD එකකට මෙහෙ එන්න physical chemistry වගේ physical chemistry side එකට. එතකොට physical chemistry side එකෙන් PhD එකක් කරන ගමන් කරන්නකොට ඒගොල්ලන්ට join වෙන්න පුළුවන් interdisciplinary research program වලට. ඒ කියන්නේ engineering, physics, chemistry වගේ. අතරම මමත් හිටියේ, මම physics කරාට මට මම ගොඩක් chemistry, මම chemical synthesis, nanoparticle synthesis ඒ වගේ පැත්තක් කරේ. ඒ වගේ ඒකේ opposite එක වගේ දැන් මම කතා කරන්නේ. එතකොට ඒගොල්ලෝ physics like ඒ කියන්නේ material science පැත්තට interdisciplinary program වලට join වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම දන්නවා medical physics side එකට. ඊට පස්සේ materials high temperature application, low temperature applications ඒ වගේ physics වල තියෙන සමහර research site වලට ඇත්තටම ඉන්නවා ලංකාවේ biological stream එකෙන් A level කරපු කට්ටිය. පාත් එක්ක තමයි chemistry special කරනවා. physical chemistry වගේ field එක research එකට ඇවිල්ලා ඒගොල්ලෝ ඒ වෙලාවට availability තියෙන interdisciplinary research area එකකට group එකට join වෙලා ඒවා study කළා. නමුත් ඒක ඒ මම කියන්නේ මම personally දන්න කට්ටිය ඒගොල්ලන් හොයාගත්ත paths. එහෙම නැතුව අර plan කළා කරන්න පුළුවන්ද කියලා පොඩි සැකයක් තියෙනවා. ඒකින්ද මම personally එහෙම recommend කරන්නේ නැහැ. කාට හරි ඉස්සෙල්ලම හිතනවා නම් මම physics වලින් PhD එකක් කරන්න ඕනේ කියලා, එයා ඇත්තටම කරන්න හොඳම දේ තමයි maths වලින් A level කරන එක. නමුත් දැන් කවුරු හරි ඒ පාත් එක ඇවිල්ලා තියෙනවා නම් එයාට opportunities හොයලා බලන්න පුළුවන් නැත්තේ නෑ.
ඔව්, වසන්තරක් මොනවා හරි කියන්න තියෙනවද ඒකට?
පොඩ්ඩක් මම ඒකට වැඩිපුර මොනවා හරි දෙයක් කිව්වොත්, අර ඖෂධ කිව්වා වගේ මේ එක ෆීල්ඩ් එකකින් තව ෆීල්ඩ් එකකට යන එක කලින් plan කරලා කරන්න අමාරුයි. ඒක ලැබෙන අවස්ථාව හැටියට කරනවා මිසක් මම සහ ඒක අර ටිකක් පුද්ගලිකව තමන් කැමති දේත් වගේ. දැන් මම පුද්ගලිකව කැමති එකම ෆීල්ඩ් එකේ එක දිගට කරගෙන යන්න, එකම ෆීල්ඩ් එකට අදාළ විෂය මොනවා හරි. සව සමහර කෙනෙක් කැමති වෙන්න පුළුවන් මගදී වෙන ෆීල්ඩ් එකකට මාරු වෙන්න. බැරි කමක් නැහැ, ඒක කරන්න පුළුවන්, හැම කරපු අයත් ඉන්නවා. නමුත් දැන් මම කැන්සර් බයොලොජි වලින් PhD එකක් කරන්න ඕනි කියලා මං හිතනකොට මං ගොඩක් පොඩි වයසේදී තීරණය අරගෙන තිබුණේ. ඒක නිසා ඉතින් මම හැමදේම කරේ ඒක ටාගට් වෙන විදිහට. නමුත් එහෙම නොකරන අයත් ඉන්නවා. දැන් සමහර වෙලාවට කෙනෙක් කාලයක් කරගෙන ගියාට පස්සේ අලුතෙන් එන රිසර්චර්ස් බලලා ඒගොල්ලන්ට සමහර වෙන ෆීල්ඩ් එකකට කැමැත්තක් ඇති වෙන්නත් පුළුවන්නේ. එහෙම කරන්න බැරි කමක් නැහැ. අර එකම දේ තියෙන්නේ මුලින් සමහර වෙලාවට අර බෑග්ග්‍රවුන්ඩ් එකක් එක දිගටම එනකොට ටිකක් ලේසි තමන්ගේ පාත් එක ගෙනියන්න. එහෙම නැති වුණාම අර නැති බෑග්ග්‍රවුන්ඩ් එක අලුතෙන් ඇති කරගන්න පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් වෙනවනේ කොහොමත්, ඒ බෑග්ග්‍රවුන්ඩ් එක නැත්තම් ඒ කොහෙන් හරි ගන්න එපා. ඒක නිසා මේ බැරි කමක් නැහැ, කරන අය ඕන තරම් ඉන්නවා. මේ අර පොඩ මහන්සිය වැඩි වෙන්න පුළුවන් සමහර වෙලාවට යොදන්න ඕන. මොකද අර බෑග්ග්‍රවුන්ඩ් එක පොඩි අඩුවක් තියෙන නිසා මුලදී මං හිතන්නේ බැහැයි කියලා. ඒක අර ඕන එකක් පුළුවන් කරන්න.
ඒක ඇත්ත සම්පූර්ණයෙන්ම මේ දැන් මම ඇත්තටම ඔය ප්‍රශ්නේ ඔපොසිට් එක වගේ ඇත්තටම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මම ෆිසික්ස් වලින් PhD කරන්න ආවට පස්සේ මට ඔය නැනෝ ටෙක්නොලොජි මටීරියල් සයන්ස් කෙනෙක් වැඩි ආසයි කියලා ඇත්තටම මගේ ඇඩ්වයිසර්ස්ලා දෙන්නෙක් හිටියා එක්කෙනෙක් ඕර්ගනික් කෙමිස්ට් කෙනෙක්. ඒතකොට මම ගොඩාක් ට්‍රේනින් එකක් මට හම්බුණා මේ සහ මම කෙමිකල් සින්තසිස් ඒ වගේ ඒවා. ඊට පස්සේ ඒ ටික කරලා ඉවරනකොට මම අලුත් ෆීල්ඩ් එකක් දැක්කා. ඔය ෆ්ලෙක්සිබල් ඉලෙක්ට්‍රොනික්ස් printed electronics වගේ ඒවා මටීරියල් සයිඩ් එක සෑහෙන ඉම්පෝර්ටන්ට්. ඒකින්ද මම ස්විච් වුණා ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් සයිඩ් එකට. ඒතකොට ඇත්තටම මම ස්ටාර්ට් කරේ ෆිසික්ස් වලින් PhD එකේ වැඩි හරියක් කරේ කෙමිස්ට්‍රි ඉනෝර්ගනික් කෙමිස්ට්‍රි වගේවා. අන්තිමට මම දැන් කරන්නේ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක රිසර්ච්. එතකොට සෑහෙන එක එක පැත්තට රිසර්ච් යනවා. එතකොට ඒ මොකද මම මේ හැම වෙලෙම මම කැමති පැත්තට තමයි මේ වුනේ.
ඔව්. ඉතින් දැන් ෆිසික්ස් වලින් PhD එකක් කරලා පස්සේ මේ බයොලොජි ෆීල්ඩ් එකට යන්නත් පුළුවන්. මේ මෙඩිසින් ෆීල්ඩ් එකට අපි මීට මේ එපිසෝඩ්ස් කීප එකට කලින් සයන්ටිස්ට් කෙනෙක් එක්ක කතා කරලා මෙඩිකල් ෆිසිසිස්ට් කෙනෙක් ඉතින් ඒ විදිහට දැන් ෆිසික්ස් PhD එකක් කරගෙන යා මෙඩිසින් වලට ගොඩක් සම්බන්ධ දේවල් කරනවා මේ රෝගීන්ට මේ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඒ පැත්ත හරිම ලේසි. ඒ කියන්නේ මුලින් ෆිසික්ස් ඉගෙනගෙන පස්සේ බයොලොජි මෙඩිසින් වලට යන එක ටිකක් ලේසි. අනිත් පැත්තට වඩා ඒ කියන්නේ මුලින්ම බයොලොජි ඉගෙනගෙන පස්සේ ෆිසික්ස් වලට යන එකට සාපේක්ෂව නේද ඔෂදයි?
ඔව් ඇත්තටම ඔයා කියන එක හරියටම හරි. මම 100% agree. මේ මොකද මගේ යාළුවෝ ඉන්නවා එහෙම කරපු කට්ටිය. මේ ෆිසික්ස් PhD කළා සමහර ඊට පස්සේ ඒගොල්ලෝ මෙඩිකල් ෆිසික්ස් පැත්තට ගිහිල්ලා සමහර අය ක්ලිනිකල් ඇත්තටම මේ කියන්නේ ලෙඩ්ඩුන්ට වාකිවෝ වගේ මේ රෝගීන්ට මේ බෙහෙත් දෙන නෙමෙයි මම දන්නේ හරි ටෙක්නිකල් ටර්ම් එක කියන්නේ අර එක එක ප්‍රතිකාරකම ඩෙවලොප් කරන්න වගේ ජොබ් වල දැනට ඉන්න කට්ටිය ඉන්නවා. ඒ වගේම මේ මෙඩිකල් ෆිසික්ස් වල එක එක ඒරියාස් තියෙනවා සෑහෙන රිසර්ච් කරන. ඒවෑ මේ ෆිසික්ස් එක PhD තියෙන කට්ටිය ගොඩක් ඉන්නවා ඇත්තටම. ඉන්ස්ට්‍රුමන්ටේෂන් පැත්තෙත් ඉන්නවා.
අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ තමන්ට කැමති දේ හොයාගන්න එක තමන්ට පුළුවන් කරන්න. හැබැයි මේ අර එක ඩිරෙක්ෂන් එකකට යන්න ඕනේ. හැබැයි අර මේක කැමති කියලා එක එක පැතිවලට හැරෙන්නේ නරකයි තමන්ගේ කරිය පාත් එකේදී. ඉතින් අර
එක ටාගට් එකක් තියෙන්න ඕන කියන එකයි මම හිතන්නේ. දැන් මගේ රිසර්ච් ගෲප් එකේ කෙනෙක් ඉන්නවා. එයා අන්ඩර්ග්‍රෑඩ් කරේ IT වලින්. දැන් කැන්සර් බයොලොජි කරනවා. ඉතින් කැන්සර් බයොලොජි වල ඒ IT පැත්තෙන් තමයි එයා කරන්නේ. ඒ කියන්නේ බයොලොජිකල් පැත්ත අඩුයි. නමුත් අර පැත්ත ගැන අපිට ෆීල්ඩ්ස් මාරු කරන්න පුළුවන්. නමුත් ඒක අර ඇත්තටම අපිට කරන්න ඕනේ කියලා ඕන දේ වෙන්නේ නැතුව කරගෙන යන්නයි අමාරු.
ඔව් ඒක හරියටම
අනිවාර්යයෙන්ම 100% agree වෙනවා. ඉතින් ගොඩක් හොඳ ඉන්පුට් එකක් හම්බුණා. දැන් මම තව ප්‍රශ්නයකට යන්නම්. මේ ආදිත්‍ය කියලා එක්කෙනෙක් අහලා තියෙනවා NASA හෝ SpaceX එකට යන්න හොඳම ඇස්ට්‍රොෆිසික්ස් වලින්ද IT වලින්ද කියලා. ඉතින් මම ඒ ප්‍රශ්නේ වෙන විදිහකට ඇහුවොත් එහෙම NASA හෝ SpaceX එකට යන්න පුළුවන්ද කියන එක මුලින්ම බලන්න ඕනේ. මොකද මේ ඒවා NASA එක කියන්නේ ගවර්න්මන්ට් බොඩි එකක්. ඊට පස්සේ SpaceX එක කියන්නේ ගවර්න්මන්ට් කොන්ට්‍රැක්ටර් කෙනෙක්. දැන් ඇමරිකාවේ ලීගල් ඉෂ්‍යු එකක් තියෙනවා ඒ වගේ ආයතන වලට යන්න US සිටිසන්ෂිප් එක ඕන කියලා. සමහරට ග්‍රීන් කාඩ් එක තිබ්බත් මදි සිටිසන්ෂිප් අවශ්‍ය කරනවා ඒවැ ඩිරෙක්ට් ජොබ් කරන්න. නමුත් NASA එකේ ගත්තොත් එහෙම NASA එක ඇෆිලියේටඩ් යුනිවර්සිටිස් තියෙනවා. උදාහරණයක් විදිහට යුනිවර්සිටි ඔෆ් මේරිලන් ගන්න පුළුවන්. මේරිලන් ප්‍රාන්තයේ තියෙන එහෙම නැත්නම් JPL එක එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කැලටෙක් එක. සහ අමතරව තවත් යුනිවර්සිටිස් ගණනාවක් තියෙනවා. ඒතකොට ඒ යුනිවර්සිටිස් වලට සම්බන්ධ වෙලා NASA එකේ රිසර්ච් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම NASA එකට ඉන්ඩිරෙක්ට්ලි ජොයින් වෙච්ච කට්ටියත් ගොඩක් ඉන්නවා ලංකාවේ කට්ටිය. ඉතින් අන්න ඒ විදිහේ පාත් එකක තමයි NASA එකට ජොයින් වෙන්න යනවා නම් ඕනේ. තමන් කරන ෆීල්ඩ් එක අදාළ නැහැ. මොකද NASA එක කියන්නේ ලොකු බොඩි එකක්, ලොකු රිසර්ච් බොඩි එකක්. ඒකේ ෆිසිසිස්ට්ලා ඉන්නවා, ඇස්ට්‍රොෆිසිසිස්ට්ලා ඉන්නවා, ඉංජිනියර්ස්ලා ඉන්නවා, IT ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා. ඉතින් ඕනෙම ෆීල්ඩ් එකකින් ගිහිල්ලා NASA එකට ජොයින් වෙන්න පුළුවන්. හොඳම විදිහ තමයි මේ ගැන වැඩිදුර විස්තර හොයන්න NASA එකේ සයිට් එකට යන්න. NASA එකේ සයිට් එකේ තියෙන කරියර්ස් කියලා වෙනම පේජ් එකක්. ඒකට ගිහිල්ලා මොනවද තියෙන ජොබ්ස් කියලා බලන්න පුළුවන්. ඒවැ මොනවද රික්වයර්මන්ට්ස් කියලා අහන්න පුළුවන්, බලන්න පුළුවන්. ස්පේස්ෙක් එකෙත් එහෙමයි මන්නං හිතන්න නාසකට ජොයින් වෙනවා වගේ ලේසියෙන් ස්පේස්ෙක් එකට ජොයින්න්න පුළුවන් කියල මොකද ඒක මේ ප්‍රයිවට් ෙන්ටිට එකක් ඒක යුනිසිටිස් වලට යුනිසිටිස් එක්කත් වැඩිය රිසර්ච් කරන්නේ නෑ. ඕෂදයි මොනහර තියෙනවද මේ ගැන?
ඔව් ඇත්තට ඔයා සෑහෙන අවශ්‍යම දේවල් ඔක්කොම කිව්ව ඔයා දැන් පොඩ්ඩ වෙලාවේ. ඒකනේ නාස ඇත්තරම මුලින් පටන් ගත්ත තේම අර ඕනකේ ගොඩක් දෙනෙක්ගේ ඩ්‍රීම් එකක් තියෙනවා ලංකාවේ ඉන්න කාලේ අපි මොකද වැඩි දකින්නේ මේ US වල ගත්ත ඉගෙනගෙන දේවල් රිසර්ච් කරන දැක්කම නාසෙක සම්බන්ධව ගොඩාක් රිසර්ච් ඩෙවලොප් වෙනවා නාසෙකේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන්. ස්පේස් මිෂන් එකක් කියන්නේ මිෂන් එක පිටිපස්සේ කියන්න බැරි ප්‍රමාණයක රිසර්ච් බෑග්ග්‍රවුන්ඩ් එකේ යනවා ඒක එක මිෂන් එකකට. ඒ වගේ ඒකින්ද ටාගට් බීම් එකක් වගේ තියෙනවා. නමුත් දැන් මෙහි ආවට පස්සේ තේරෙනවා මේ තව ගොඩාක් ඒකනේ NASA ඔයා කිව්වාගේ NASA එකේ ඇෆිලියේටඩ් රිසර්ච් තියෙනවා සෑහෙන ගොඩක් යුනිවර්සිටි. දැන් අපේ යුනිවර්සිටි එකේ අපේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකෙත් තියෙනවා NASA funded research. ඒ රිසර්ච් කරනවා ඉන්ටර්නැෂනල් කට්ටිය. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ ෆන්ඩමෙන්ටල් රිසර්ච් දැන් උදාහරණයක් හිතන්න මිරර් එකක්. මිරර් එකේ ඔප්ටිකල් කෝටින් එක. දැන් ඒ වගේ මම මේ උදාහරණ කියන්නේ ඇත්ත රිසර්ච් නෙමෙයි. එතකොට ඒ වඩිවල ඒ වගේ ඒව ඔක්කොම NASA funded. එතකොට ඒකේ එන්ඩ් එක නාසක ඇත්තටම සමහරවිට කොයි කවදාහරි යූස් කරන්නත් පුළුවන්. අපි ඒක ඔක්කොම කැලි ටික දන්නේ නැහැ. නමුත් අපි එක කැලලක් දන්නවා. ඒ වගේ රිසර්ච් වලට ජොයින් වෙන්න පුළුවන්. නමුත් නාසකේ ඩිරෙක්ට් ජොබ් එකක් ගන්න කියන එක ටිකක් නෙමෙයි ඇත්තටම මේ දැන් සම ගොඩක් ඇමරිකන්ස්ලාත් තියෙනවා ඇමරිකන් ස්ටුඩන්ට්ස්ලාත් ඒගොල්ලන්ගේ ඩ්‍රීම් එක. එතකොට මේ ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. අර එක්සෙප්ෂනල් සයන්ටිස්ට් කෙනෙක් වුණොත් මොකක් හරි ෆීල්ඩ් එකක ඒකට දැන් නාසකේ අර මම කලිනුත් කිව්වාගේ මිෂන් එකකට බෑග්ග්‍රවුන්ඩ් එකේ රිසර්ච් ගොඩක් වෙනවා. ඒකට ඇස්ට්‍රොනොමිම කරන්න ඕනේ. IT වෙන්න පුළුවන්, ඇස්ට්‍රොනොමි වෙන්න පුළුවන්, ෆිසික්ස් වෙන්න පුළුවන්, කෙමිස්ට්‍රි වෙන්න පුළුවන්, බයොලොජි වෙන්න පුළුවන්, සමහරවිට ස්ටැටිස්ටික් වෙන්න පුළුවන්, ඉංජිනියරින් වෙන්න පුළුවන් එක එක જાතිය. දැන් මේ මොනවා හරි එක එක්සෙප්ෂනල් රිසර්චර් කෙනෙක් වුණොත් එහෙම ඔපචුනිටි එකක් හම්බෙන්න පුළුවන් නාසකේ වැඩ කරන්න. මොකද දැන් මෙහෙට ආවට පස්සේ මෙහෙදී මෙහි පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් වෙලා ඊට පස්සේ US සිටිසන් කෙනෙක් වෙලා එහෙම සයන්ටිස්ට්ලා ඇත්තටම ශ්‍රී ලංකන් බෝන් NASA සයන්ටිස්ට්ලා ඉන්නවා. දැන් කවුරුත් දන්නවා ලංකාවේ ඩොක්ටර් සරත් ගුණපාල. එයා ශ්‍රී ලංකන් බෝන් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයෙන් ෆිසික්ස් ස්පෙෂල් කළා. ඇමරිකාවට ඇවිල්ලා මෙහි PhD කළා. NASA එකට ජොයින් වෙච්ච කෙනෙක්. ඒ වගේ ඉන්නවා. නමුත් ඒ පාත් එක ටිකක් අමාරුයි.
ඕෂද ඒකට මම ඇඩ් කරන්න ඕනේ එකක්. දැන් ඩොක්ටර් සරත් ගුණපාල ගත්තත් එයා මේ ඇස්ට්‍රොනොමි ඇස්ට්‍රොෆිසික්ස් වලින් PhD එකක් කරපු කෙනෙක් නෙමෙයි. එයා මේ සොලිඩ් ස්ටේට් ෆිසික්ස් වලින් තමයි. ඔව්
කවුරුත් දන්නවා. දැන් අත්‍තරම අපි පොඩි කාලේ ආයක ඩෙවලොප් කරේ මට මතකයි ලංකාවින් නැද්දී අර එක මිෂන් එකකට අදෝරක්ත IR කැමරා එකක් එයා හැදුවේනේ.
ඔව් ඔව් ඒ කියන්නේ සොලිඩ් ස්ටේට් ෆිසික්ස් කියන්නේ මේ මේ ඔය සෙන්සර්ස් ඒ කියන්නේ සිලිකන් සෙන්සර්ස් ක්වොන්ටම් වෙල් සෙන්සර්ස් වලින් කොහොමද මේ ඉමේජ් සෙන්සර්ස් හදන්නේ කියන එක ගැන තමයි යා රිසර්ච් කළේ. ඊට පස්සේ යාගේ ස්පෙෂල් ස්පෙෂලිටි ෆීල්ඩ් එක තමයි මේ ඉන්ෆ්‍රාරෙඩ් සෙන්සර්ස් කියන එක. එතකොට එයා ඒ ෆීල්ඩ් එකේ ලොකු achievements කරපු කෙනෙක්. ඉතින් ඒකින්ද තමයි NASA එක ඉන්ටරෙස්ට් වෙලා යාව අරගෙන තියෙන්නේ.
ඔව් ඒ වගේ තමයි මේ දැන් මටීරියල් සයන්ස් වලින් ගත්තොත් එහෙම සෙරමික් ඉංජිනියරින් ඒ වගේ ෆීල්ඩ් එක. දැන් ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් දකින්න ඇති දැන් එක එක මිෂන් වලදී අර ස්පේස් ෂැටල් එකේ යට තනි කර තියෙන හීට් සිංක් එකක් වගේනේ අර රීඑන්ට්‍රි එකේදී වෙන හීට් එක ස්පේස් ෂැටල් එක ප්‍රොටෙක්ට් කරගන්න. එතකොට මේ මටීරියල්ස් එහෙම ඒවා සම්පූර්ණයෙන්ම මටීරියල් සයන්ස් රිසර්ච් වල එන්ඩ් එක. ඒ සෑහෙන ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සෙරමික් ඉංජිනියරින් මටීරියල් සයන්ස් සෑහෙන තියෙනවා. එතකොට ඇස්ට්‍රොනොමි ම ඉගෙන ගන්න ඇස්ට්‍රොෆිසික්ස් ම කරන්න කියලා එකක් නෑ. ඇත්තටම වෙනම ඩයිවර්ස් සයන්ටිස්ට්ලා තමයි ස්පේස් එක්ස් එකේ නාසකේ දෙකේම ඉන්නේ. ඔයා කිව්වා වගේ එහෙම දෙකටම යන්න ඩිරෙක්ට්ලි යන්න පාත් එකක් ඇත්තටම හරිම ඩිෆිකල්ට්. හරිම අමාරුයි. බැරි නෑ. යන්න පුළුවන්. ඔව්.
අනිවාර්යයෙන්ම. ඔව්. තමන්ගේ ඉන්ටරෙස්ට් එක තියෙනවා නම් තමන් තමන් කැමති දෙයකට යන්න පුළුවන්. හැබැයි ලොකු පැෂන් එකක් තියෙන්න ඕනේ සහ මේ කාගෙන යන්න
ඕනේ. දැන් SpaceX එකේ CEO දන්නවනේ. එයා මේ කම්පැනි එක ස්ටාර්ට් කරෙත් මෙහි ඇවිල්ලානේ.
ඒක තමයි SpaceX එකේ CEO Elon Musk. ඉතින් එයා සවුත් ඇෆ්‍රිකාවේ සවුත් ඇෆ්‍රිකන් බෝන් කෙනෙක්. ඊට පස්සේ කැනඩාවටත් ගිහිල්ලා පස්සේ තමයි මං හිතන්නේ එන්නේ
ඔව්
නේද මේ
මෙහෙම ඔව් එයාගේ එයාගේ මං හිතන්නේ ඇර්ලි ස්පෙෂලයිසේෂන් එක කම්පියුටර් ඉන්ජිනියරින් හරි IT හරි වගේ එයා අර PayPal කියලා මේ වෙබ්සයිට් මේක ඩෙවලොප් කරේ එයානේ
ඔව් 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 ටිකක් ටික උත්තරයක් අපිට දෙන්න පුළුවන් වුණා මේ ප්‍රශ්නෙට මේ තව අපි ප්‍රශ්නයක් තෝරගමු මේ ඉරිඳු කියලා එක්කෙනෙක් අහනවා ටෙක්නොලජි ස්ට්‍රීම් එකෙන් A-level කරපු කෙනෙක්ට තියෙන ඔපචුනිටීස් ගැන එයා ප්‍රශ්න ගොඩක් අහනවා මං හිතන්නේ අපි කීපයක් තෝරගෙන උත්තර දෙමු මේ අපි ඉස්සෙල්ලාම නිකම් බ්‍රෝඩ්ලි උත්තර දෙමු මේ ටෙක්නොලජි ස්ට්‍රීම් එක කරලා ෆිසිසිස්ට් කෙනෙක් එහෙම නැත්නම් ඉන් ජෙනරල් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්ද කියන එක ගැන මං පොඩි දෙයක් ඒකට කියන්නම් දැන් ටෙක්නොලජි ස්ට්‍රීම් එක A-level වලට දැම්මේ මං හිතන්නේ මේ මේ ලංකාවේ ඔය ඉන්ඩස්ට්‍රි ඔරියන්ටඩ් ජොබ්ස් ජොබ් මාකට් එකට රිසෝස් පර්සන්ස්ලා බිහි කරන්න බලාගෙන තමයි ඊට පස්සේ දැන් ඒකේ A-level වලට තියෙන ටෙක් ස්ට්‍රීම් එකෙන් එන ස්ටුඩන්ට්ස්ලාට වෙනම ෆැකල්ටීස් දාලා තියෙනවා දැන් කොළඹ යුනිවර්සිටි එකේ තියෙනවා ටෙක්නොලොජි ෆැකල්ටි එකක් ඊට පස්සේ ඒ ෆැකල්ටි වල තියෙන මේ කරිකියුලම් එක ඩිවලොප් වෙලා තියෙන්නේ මේ ලංකාවේ ටෙක්නොලොජි ජොබ්ස් ජොබ් මාකට් එකට. ඒක අර අපි සයන්ටිස්ට් කෙනෙක් වෙන්න අපි අර ගන්න ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක කවර් වෙන්නේ නැහැ. ගොඩක් දුරට අර ඇප්ලයිඩ් නොලෙජ් එක තමයි එතනදී එන්නේ. ඉතින් ඒක හින්දා මට හරියටම කියන්න බෑ මෙහේ US වල යුනිවර්සිටිස් වලින් ඒ කරපු කෝසස් ඇක්සෙප්ට් කරයිද කියලා. ඔයසද මම හරි කියන්න තියෙනවද ඒකට?
ඇත්තටම මේ කියන්න කියන ඇත්තටම මේ ඇත්තටම කිව්වොත් මට හරියට මේකට උත්තරයක් දෙන්න බෑ. මොකද මේ මම මගේ දැනුම හරිම අඩුයි මේ ටෙක්නොලොජිස් ෆැකල්ටි ගැන ලංකාවේ තියෙන. ඒකින්ද මට ඒකට හරි උත්තරයක් දෙන්න අමාරුයි මේ ඒකෙන් මෙහෙමයි අර ඉස්සෙල්ල කිව්වා වගේ දැන් අපි දැන් ඕකේ ඇප්ලයිඩ් දැන් මම ජෙනරල් විදිහට කතා කරනවා නම් දැන් ඔයා කිව්වා වගේ ඒක ඇප්ලයිඩ් මමත් අහලා තිනවා ඒක ඇප්ලයිඩ් සයිට් එක තමයි පොඩක් වැඩිපුර කරන්න කියලා. එතකොට ඒ වගේම දැන් අර ඉංජිනියරින් කරන කට්ටියටත් දැන් සමහර අය හිතනවානේ ලංකාවේ ඉංජිනියරින් කළා ටිකක් අමාරු වෙන්න නමුත් එන්න පුළුවන් සහ අපි දන්නවා ආපු අය ඒ වගේ මේක බැරි වෙන එකක් නෑ. ඒ කියන්නේ මේක බැහැයි කියලා අතාරින්න දාන්න හොඳ නෑ. ඒක ඒක රිලේටඩ් ඔපචුනිටීස් මෙහි සර්ච් කරලා කතා කරලා බලන එක තමයි ඇත්තටම හොඳම වැඩේ. සමහර ලාවට ඒගොල්ලන්ට මෙහි ඉංජිනියරින් ඩිපාර්ට්මන්ට් එකට එන්න පුළුවන් වෙයි ෆන්ඩමෙන්ටල් සයන්ස් කරනවට වැඩිය ප්‍රෝග්‍රෑම් එකට එනවට වැඩිය.
ඔව් අනිවාර්යයෙන් මේ කියන්නේ මේ හොඳම දේ තමයි මේ ටෙක්නොලොජි ෆැකල්ටිස් වල ඉන්න ප්‍රොෆෙසර්ස්ලා එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට් හෙඩ් එක කතා කරන එක. ඔයාලා මේ කැම්පස් එකට යන්න කලින් හෝ කැම්පස් වලට ගියාට පස්සේ මොනවද තියෙන ඔපචුනිටීස් ගැන දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ කතා කරන එක තමයි හොඳ. කතා කරලා හොයලා බලන එක. ඉතින් ගොඩක් ඔය ටෙක්නොලොජි ස්ට්‍රීම් එකෙත් ඔය ෆිසිකල් සයන්ස් ඊට පස්සේ මේ බයෝලොජිකල් සයන්ස් ඒ පැත්තේ ස්ට්‍රීම්ස් ගොඩක් තියෙනවා. IT වලටත් ගොඩක් නැඹුරුවක් දීලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ ට්‍රයි කළොත් බැරි වෙන එකක් නැහැ. හැබැයි අපිට කියන්න අපිට ඩෙෆිනිට් උත්තරයක් දෙන්න අපිට ඒ ගැන එච්චරම දැනුමක් නැහැ. ඒ කියන්නේ ඔයාලගේ අතේම තමයි ඒක තියෙන්නේ. ඒ ගැන වැඩිදුර හොයලා උත්තරයක් හොයාගන්න එක. ඊට පස්සේ මම
අර මේ
ඔව් කියන්නේ
අශාන ඔයා දන්නවද ඒකත් 3-year degree එකද 4-year එකද
කියලා? ඒක නම් දන්නේ ඇයි?
ඒක තමයි. දැන් සාමාන්‍යයෙන් දැන් මෙහි ප්‍රෝග්‍රෑම්ස් වලට PhD වලට ඇක්සෙප්ට් කරනකොට දැන් මෙහි BSc එකක් මෙහි කියන්නේ BS කියලා Bachelor of Science degree එකක් 4-year degree එකක් වෙනවනේ. එතකොට ඒකින්ද දැන් ලංකාවේ 4-year degree එකක් තියෙනවා නම් අතරම chance එක වැඩි. නැත්තම් BSc එකක් තියෙනවා නම් BSc එක plus මොකක් හරි additional qualification එකක් පෙන්වන්න වෙනවා මෙහි PhD ප්‍රෝග්‍රෑම් එකකට වගේ එනකොට. ඒකයි මම අහුවේ මම දන්නේ නැති හින්දා. ඒක 4-year එකක් තියෙනවා නම් ටිකක් additional ඒ කියන්නේ plus එකක් වෙනවා ඇත්තට මේ technology department එකේ degree එක.
ඒක තමයි. මෙහි මේ universities වල ගොඩක් ඉල්ලන දෙයක් තමයි 4-year degree එකක්. ඉතින් අර අපේ මේ කොළඹ යුනිවර්සිටි එකෙත් physical degree එක general degree එක 3-year. නමුත් 4-year general කියලා පස්සේ මේ අලුතෙන් එකක් දැම්මා අර මේ requirement එක satisfy කරන්න. එතකොට දැන් special selected නැති කට්ටියටත් 4-year general එකෙන් මොකක් හරි qualification එකක් හදාගෙන මේ PhD වලට apply කරන්න පුළුවන්කම තියෙනවා.
ඒ පුළුවන්කම තියෙනවා ඇත්තටම. මම ඒ අශාන් කියන option එකෙන් ආපු අයව මම දන්නවා ඇත්තටම. එකනේ එක 3 year plus මං හිතන්නේ 1 year එක මං හරි ඉන්ඩස්ට්‍රියල් එක්ස්පීරියන්ස් එකක් හරි මක් හරි මට මතක නැහැ හරියට. නමුත් ඒකේ ඩිග්‍රී එකේ වැටෙනවා 4 year කියලා ඒගොල්ලන්.
ඔව්.
එහෙම ඇවිල්ලා මෙහි PhD කරන කට්ටිය මං දන්නවා ඇත්තටම.
ඔව්. ඒක මේ කැනඩාවේ කොහොමද වෙන්නේ මේ වසුන්දරක්කේ?
4 year degrees 3 year degreesද?
ඔව් ඔව්.
මෙහි සාමාන්‍යයෙන් undergraduate degree එක අවුරුදු 4ක්. ලංකාවේ වගේම ඉතින් ළමයින්ට පුළුවන් එක එක සබ්ජෙක්ට්ස් වලින් මේජර් කරන්න කැමති සබ්ජෙක්ට් එකකින් සමහරු මෙඩිකල් සයන්සස් වලින් මේජර් කරනවා ගොඩක් අය මෙඩිකල් ස්කූල් යන වගේ බලාගෙන ඉන්නවනේ එහෙම නැත්නම් බයොලොජි වලින් මේජර් කරනවා ඒ වගේ තමන්ට කැමති මේජරින් සබ්ජෙක්ට් එකක් තෝරගන්න පුළුවන් අන්ඩර්ග්‍රැජුවට් ඩිග්‍රී එක අවුරුදු 4ක්
හරි දැන් අර ඉරිඳු කෙනෙක් කෙන අහපු ඊළඟ ප්‍රශ්නට ගියොත් එහෙම මේ ඇස්ට්‍රොෆිසික්ස් BSc ඩිග්‍රියක් තියනවද තියනනම් කරන්නේ කොහොමද සුදුසුකම් මොනවද කියලා අහනවා දැන් ඇස්ට්‍රොෆිසික්ස් BSc කියලා වෙනම ඩිග්‍රි නෑ ඩිපාර්ට්මන්ට් වලින් තමයි සාමාන්‍ය ඩිග්‍රීස් දෙන්නේ දැන් ඩිපාර්ට්මන්ට් එකක් ගත්තොත් ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් ඊට පස්සේ මැටීරියල් සයන්ස් ඒ වගේ ඩිපාර්ට්මන්ට් තියෙනවා දැන් ගොඩක් යුනිවර්සිටීස් වල ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකට කියන්නේ ඇස්ට්‍රොනොමි ඇන් ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් කියලා. එතකොට ඔයාට ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකටම තමයි එන්න වෙන්නේ ඇස්ට්‍රොනොමි කරන්න. ඒකේ BSc ඩිග්‍රී එක එතකොට හම්බෙන්නේ ෆිසික්ස් BSc ඩිග්‍රී එකක් කියලා major in physics කියලා හම්බ වෙනවා. සමහර යුනිවර්සිටිස් වල කලාතුරකින් අර major in astronomy කියලා දෙනවා වෙන්න පුළුවන්. ඒක මම හරියටම දන්නේ නැහැ. හොයලා බලන්න ඕනේ. අදාළ campus එකේ අදාළ university එකේ website එකට ගිහිල්ලා. ඉතින් එයා ඊළඟට අහන ප්‍රශ්න දෙකටත් ඒ උත්තරේමයි දෙන්න තියෙන්නේ. ප්‍රශ්නේ මොනවද? American university එකක BSc degree එකකට admission ගන්න ඕනේ සුදුසුකම් මොනවද? ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ තමයි American university එකකට online application දාන්නේ කොහොමද? ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමති university එකකට ගිහිල්ලා ඒකේ physics ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. වෙබ්සයිට් එකේ තියෙනවා undergraduate graduate කියලා දෙකක්. graduate කියන්නේ සාමාන්‍යයෙන් MSc සහ PhD කියන programs. undergraduate program එක තමයි BSc program එක. එතකොට undergraduate program එකට ගිහිල්ලා apply හරි එහෙම නැත්නම් how to apply හරි එහෙම section එකක් තියෙනවා usually. ඒකට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද ඇප්ලයි කරන්නේ මොනවද ඕනේ සුදුසුකම් මොනවද කරන්න ඕනේ සබ්ජෙක්ට්ස් يعني courses يعني courses නෙමෙයි ටෝෆල් වගේ මොනව හරි කරන්න ඕනේද එහෙම නැත්නම් IELTS බාර ගන්නවද වගේ ගොඩක් දේවල් ඒකේ දැනගන්න අපිට පුළුවන් ඒ එහෙමත් බැරි නම් ඒ කියන්නේ වෙබ්සයිට් එකේ තියෙන information වලින් ඔයාට satisfy වෙන්න බැරි නම් ඔයාට අනිවාර්යයෙන්ම graduate coordinator ලියන්න පුළුවන් undergraduate coordinator ලියන්න පුළුවන් ඊමේල් එකකින් ප්‍රශ්න අහලා දැනගන්න පුළුවන්. ඉතින් ഘോഷදයි මොනව හරි කියන්න තියෙනවද ඊගෙන?
ඔව් ඒකට ඇඩ් කරවත් ඇත්තටම අශාන් නෑ. ඔයා බේසික් ඉන්ෆර්මේෂන් ටික ඔක්කොම ඔයා කතා කරා. ඒකට ටිකක් ඉන් ඩීටේල් යනවා නම් ඔයා කිව්ව වගේ කතා කරන දැන් හොයාගන්න දැන් වෙබ්සයිට් එකට ගියාට පස්සේ ලේසිම වැඩේ තමයි ඇඩ්මිෂන්ස් කියලා undergraduate admissions graduate admissions දැන් මේ ප්‍රශ්නේ ස්පෙસિෆිකලි මට පේන විදිහට එයා කතා කරන්නේ BSc degree එකකට admission ගැන. එතකොට එහෙමනම් admission undergraduate admissions වලට යන්න ඕනේ. ඒක ගිහිලා මොන හරි contact details තියෙන එකකට එයාට ඊමේල් එකක් එවන්න පුළුවන් වැඩිදුර විස්තර. එතකොට අඩු ගානේ ඒගොල්ලෝ නැත්නම් PDF එකක් මොකක් හරි බ්‍රෝෂර් එකක් නැත්නම් web link එකක් දෙන්න පුළුවන් ඔක්කොම information තියෙන. දැන් එහෙම reply එකක් නැත්නම් හිතන්න කවුරු හරි කැමති physics department එකක BSc එකක් BS එකක් නැත්නම් engineering department එකක BA එකක් කරන්න නම් ඒ specific department එක දැන් physics එකට නම් physics එකට ගියා ඒකේ faculty දැන් මෙහි lecturers ලට කියන්නේ faculty members ලා කියලා. එතකොට faculty members ලා කියලා ගියාට පස්සේ දැන් ගොඩක් university සමහර අතර මෙහි උනත් සමහර website ඒතරම්ම upgraded නැහැ. ගොඩක් ඒවැ අර faculty members ලාගේ list එකේ නම් කරලා තිනවා මෙයා තමයි undergraduate admission coordinator undergraduate coordinator graduate coordinator ඒ වගේ. එතකොට ඒ අදාළ professor මල්ලලා එයාට email කරාම ගොඩක් වෙලාවට accurate most accurate information හම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් electrical engineering නම් electrical engineering website මේ department එකට ගිහිල්ලා ඒකේ faculty members ලා බලුවාම ඒකේ ගොඩක් වෙලාවට පැහැදිලිව කියලා තිනවා කවුද undergraduate coordinator කියලා. ඒතකොට ඒ professor ට යාට directly කතා කරලා information ගන්න පුළුවන්. ඒවගේ මර ඇඩමිෂන් ඩිපර්ටමෙන්ට්ගෙන් තමයි දැන් බිස්සි එකක් කරනවා නම් ටියුෂන් ෆීස් ඊට පස්සේ රූම්ෙන් බෝඩ් ඒ වගේ වගෙනත් ගොඩක් ඉන්ෆෝමේෂන් දැනගන්න වෙනවා ස්පෙෂලි බිස් එකක් කරනවා නම් ඒ වගේම දැන් අපි ගොඩක් වෙලාවට දැන් මේකේ කතාවේ හැමතැනම කතා වෙන්නේ ග්‍රැජුවේට් ස්ටඩීස් ගැන දැන් GRE වගේ GRE වෙනුවට ඒගොල්ලන්ට සැට් කරන්න වෙනවා සැට් තමයි බේසික් එන්ට්‍රන්ස් ක්වොලිෆිකේෂන් එක මෙහි BS වලට එතකොට කොච්චර සැට් ස්කෝ ඕනද ඒ වගේ නැත්තරම් අපි දැනුවත් නැහැ කොච්චර අවශ්‍යද කියලා. නමුත් අර ඒකලෝ ඔයා කිව්වා වගේ කන්ටැක්ට් කරාට පස්සේ ইনফরমේෂන් ගොඩක් වෙලාවට හරියටම ගන්න පුළුවන්. අනිත් එක මේ අර ඩෙඩ්ලයින් එකක් ඇත්තටම අපි කතා කරේ නැහැනේ. දැන් ඇඩ්මිෂන් ඩෙඩ්ලයින් යනකොට දැන් ගොඩක් වෙලාවට මෙහි ඉයර් එක ඇකඩමික් ඉයර් එක ස්ටාර්ට් වෙන්නේ ෆෝල් කියන සෙමෙස්ටර් එක. එතකොට ෆෝල් සෙමෙස්ටර් එක ස්ටාර්ට් වෙන්නේ ඕගස්ට් සෙප්තැම්බර් වගේ. එතකොට ඒකට ඩෙඩ්ලයින් ගොඩක් වෙලාවට ඒ අවුරුද්දේ December January වගේ තමයි ඩෙඩ්ලයින් තියෙන්නේ. එතකොට කවුරු හරි plan කරනවා නම් හිතන්න දැන් December නේ. දැන් මේ දවස් වල ඩෙඩ්ලයින් තියෙනවා ගොඩක් universities වල 2021 fall වලට. ඒවා පොඩක් timing උත් පොඩක්
කල්පනා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේ මේ ඒ fall එකට apply කරනකොට ඔයාට ඩෙඩ්ලයින් එක තියෙන්නේ සාමාන්‍යයෙන් December අග ජනවාරි මුල වගේ තමයි මේ application deadline තියෙන්නේ ගොඩක් program වල. මේ
අපි ඒක කතා කරේ ඇත්තටම US site එක ගැන. වසුන්දරට මොන හරි ඇඩ් කරන්න තියෙනවද දැන් කැනේඩියන් සිස්ටම් එක?
ඔව් මං අහන්න ගියේ ඒක තමයි.
බොහෝ දුරට සමානයි. ඔය කියපු ටික දේවල් ඔක්කොම ටික ගොඩක් වෙබ්සයිට්ස් වලින් හොයාගන්න පුළුවන්. තව මොන හරි පොඩ්ඩක් ඇඩ් කරනවා නම් සමහර යුනිවර්සිටීස් වල මේ ඇත්තටම අර how to apply වගේ සයිට් එකකට ගිහම මේ ඔෆර් කරන කෝර්සස් එහෙමත් බලා ගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මං මේකේ කලින් අහලා තිබ්බ ප්‍රශ්නයක්ම උදාහරණයකට අරගෙන විස්තර කරොත් එක්කෙනෙක් අහලා තිබුණා නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න කොහොමද එම් පුළුවන්ද කියලා. එහෙම අපි නියුරෝ සයන්ස් අන්ඩර්ග්‍රෑන්ඩ් ප්‍රෝග්‍රෑම් එකකට ගියොත් ඔෆර් කරන කෝර්සස් මම ඒකේ ලිස්ට් කරලා තියෙනවා මේ ගොඩක් යුනිවර්සිටිස් වල. එතකොට මේවද ඇත්තටම අපිට ඕන කියන එක හොයාගන්නත් පුළුවන්. සමහර වෙලාවට අපිට දැන් නියුරෝ සයන්ස් වගත්තත් ඒක බ්‍රෝඩ් ඒරියා එකක් නේ. ඒකෙන් අපිට ඕනේ කොහොමද කියලා හොයාගන්න එහෙමත් අපිට පුළුවන්. ටිකක් නැරෝ ඩවුන් කරගන්න කොහොමද මොකටද ඇප්ලයි කරන්න ඕනේ කියලා. ඒ ඇරෙන්න අනිත් දේවල් ඖෂධ කීප ඔක්කොම එක මමත් එක ගා එහෙම තමයි මේ යුනිවර්සිටිස් වල ප්‍රෝග්‍රෑම්ස් අපි හොයාගන්නේ.
ඔව් මං හිතනවා මේ දිග ප්‍රශ්නට අපි දිග උත්තරයක් දුන්නා කියලා.
අෂාන් තව කැලලක් තියෙනවා ඇත්තට මේකේ. ප්‍රශ්නේ අන්තිමට ඇස්ට්‍රොෆිසිස්ට් BSA degree එකක් තියෙනවා නම් මේක ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙන්න ප්‍රමාණවත්ද? කම්පියුටේෂනල් BSA degree එකකින් ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙන්න පුළුවන්ද කියන එක. අපි හැබැයි ඒක බෑග්ග්‍රවුන්ඩ් එක වගේ කිව්වා.
ඔව් ඒකට මම තව උත්තරය ඔය කියන්නේ උත්තරේට පොඩ්ඩක් ඇඩ් කරන්නම් මේ ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙන එක ගැන. මේ ඇස්ට්‍රොෆිසික්ස් වලින් හෝ ඇස්ට්‍රොනොමි වලින් නෙමේ ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙන්න ඕනේ. යාට ලොකු සුදුසුකම් තියෙනවා. ඉතින් ඔයාලට මේ ඕන කෙනෙක්ට ගිහිලා බලන්න පුළුවන් NASA එකේ තියෙන වෙනම පේජ් එකක් ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. එතකොට ඒකට තියෙන සුදුසුකම් විදියට දාලා තියෙන්නේ අනිවාර්යයෙන්ම US citizen කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ ඔයා පයිලට් කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පැය 1000ක් ජෙට් එකක් එලවලා තියෙන්න ඕනේ ඒ කෙනා US citizen. එහෙම නැත්නම් STEM field එකකින් MSc එකක් හෝ ඊට වඩා වැඩි ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. PhD එකක් හරි MSc එකක් හරි. STEM field කියන්නේ දන්නවා science, technology, engineering, mathematics ඒ ඕනෙම subject එකකින් higher degree එකක් අරගෙන තියෙන්න ඕනේ. සහ මේ ඒ NASA එකේ test එකක් තියෙනවා physical test එකක්. ඒක pass වෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම බලන්න පුළුවන් මේ පොඩි Google search එකක් කරලා how to become an astronaut කියලා search කරාම මේක මේ අර page එකට යනවා. ඉතින් ටිකක් අමාරුයි ලංකාවේ කෙනෙක්ට. මොකද ඉස්සෙල්ලාම එයා කරන්න ඕනේ degree එකක් අරගෙන මේ US citizen කෙනෙක් වෙන එක. ඉතින් දැන් ඕගොල්ලෝ අහන්න පුළුවන් එතකොට කොහොමද අනිත් රටවල් වල කට්ටිය යන්නේ කියලා. සමහර රටවල් වල space program එකක් තියෙනවා මේ astronaut ලා පුරුදු කරන. උදාහරණයක් විදිහට ඉන්දියාවේ තියෙනවා, චීනයේ තියෙනවා, ඊට පස්සේ රෂියා, ඊට පස්සේ මං හිතන්නේ බ්‍රසීල් වල තියෙනවා,
ජපාන් වල තියෙනවා,
ඔව් ජපාන් වල තියෙනවා. ඒවවල් ඒ රටවල් වල තියෙනවා නැෂනල් ප්‍රෝග්‍රෑම් එකක් ඇස්ට්‍රොනොට් ලා ට්‍රේන් කරන. එතකොට ඒ ප්‍රෝග්‍රෑම්ස් වලින් එන කට්ටිය ISS එකේ මිෂන් වලට යවනවා NASA එකේ අයත් එක්ක. නමුත් NASA එකේ ස්පෙસિෆිකලි ඇස්ට්‍රොනොට් කෙනෙක් වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම US citizen කෙනෙක් වෙන්න ඕනේ.
ඒක ඇත්තටම මේ ආශාන් මේ අර දැන් මේ ගමන මේ most recent SpaceX mission එකකින් ගිය එක්කෙනෙක්ගේ එක්කෙනෙක් Japanese astronaut කෙනෙක්. එතකොට ඒගොල්ලන්ගේ collaboration තියෙනවා NASA එකයි Japanese මට නම දන්නේ හරියටම මේ ස්පේස් ඒජන්සි හරි මක් හරි එකත් එක ඒ අනුව තමයි ජපනීස් ඇස්ට්‍රොනෝට් ස්පේස් ISS එකට ගියේ ඒ තුර එක කොලබරේෂන් එකක් හින්දා එහෙම ඒ කියන්නේ ඒක ඇත්තම අමතක කරන්න හොඳ නෑ දැන් US වලත් US citizens ලා ඔය කියන්නේ ගොඩක් වෙලාවට රෝකට් වගේ ෆයිටර් ලයිටර්ලා ටෙස්ට් පයිලට්ලා ඒගොල්ලෝ කියන්නේ ගොඩ දෙනෙක් ට්‍රයි කරන ඇස්ට්‍රොනෝට් කෙනෙක් ගොඩ දෙනෙක් ඇත්තම ගත්තොත් ගොඩ දෙනෙක් ඉන්නවා මේ ඒක ඩ්‍රීම් එක කරගන්න ඇස්ට්‍රොනෝට් කෙනෙක් ඒකෙන්ද හයිලි කම්පිටිටිව් ප්‍රොසෙස් එකක් සහ දැන් ඔයගොල්ලන්ට ඒකේ විස්තර දැනගන්න ඕන හොඳම දේ තමයි ඔය ස්පේස් මිෂන් එකට ගියාම ඒකට දැනගත්ත හැකි දැන් ISS එකේ ඉන්න සයන්ටිස්ට්ලා මම හිතන්නේ හතරක් හරි හයක් හරි ඉන්නවට හරියට මතක නැහැ ඒගොල්ලන්ගේ නම් බලන්න නම් විකිපීඩියා එකේ ගහලා බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් ඔක්කොම කලින් මොනවද කරේ සයන්ටි දැන් ඔතන ඉන්නවා පියෝ සයන්ස් කරන කට්ටිය ඊට පස්සේ අර අශාන් එක්ස්ප්ලේන් කරා වගේ පයිලට් ලා විදිහට අවිලා ඒගොල්ලෝ තමයි ගොඩක් වෙලාවට කමාන්ඩර් වෙන්නේ මේ මොඩියුල් එක ඇත්තටම මේ මේ පයිලටින් කරන එක්කෙනා වගේ වෙන්නේ ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් ක්වොලිෆිකේෂන් කරේ මොනවද ඒ හිස්ටරි එක ඔක්කොම දිනවා ඇත්තටම මේ මමත් සමහර වෙලාවට බලනවා ඒක හරි ඉන්ට්‍රෙස්ටිං ඒ කියන්නේ කොච්චර ඒගොල්ලෝ කැප කිරීමක් කරාද කොච්චර ක්වොලිෆිකේෂන් ගේන් කරලා තියනවද කොච්චර අවුරුදු ගාණක් ඒගොල්ලෝ ප්‍රැක්ටිස් වුණාද කියලා ඒ කියන්නේ අපි මං කියන්නේ ඒකට යන්න පුළුවන් හෝ බැරි එක වෙනම එකක් නමුත් පොඩක් කැමැතියි ඉන්නවනම් ඒක ඇත්තටම කියලා බැලුවාම ගොඩක් ලොකු ইনফরমේෂන් ටිකක් ගන්න පුළුවන්
අනිවාර්යයෙන්ම දැන් අපි අන්තිම ප්‍රශ්නෙට යන් ගොඩක් වෙලා කතා කළා මේ විශාල ගණේවත්ත කියලා මල්ලි කෙනෙක් අහලා තියෙනවා ඔයා මේ රෂ්‍යාවල ඉන්නේ කියලා තියෙනවා රෂ්‍යාවල BSc එකක් කරන ගමන් ඉන්නේ ඊට පස්සේ මමත් රිසර්ච් කරන්නේ සැටලයිට් මෙට්‍රොලොජි කියන ෆීල්ඩ් එකේ ඊට පස්සේ ප්‍රශ්න තුනක් අහනවා අපෙන් පළවෙනි ප්‍රශ්නේ තමයි රිසර්ච් ප්‍රපෝසල් කියන්නේ මොකද්ද ඒක හදන්නේ කොහොමද දෙවෙනි එක ඕනෙම රිසර්ච් එකක් කරන්න ඕනෙම රෙකමෙන්ඩඩ් ඩියුරේෂන් එකක් තියනවද අඩුම වශයෙන් 6 මන්ත්ස් ඕ 1 ඉයර් කියලා ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි රිසර්ච් එකක් පබ්ලිෂ් කරනවා කියන්නේ මොකද්ද අපි මේ ප්‍රශ්න තුනට පිළිවෙලින් උත්තර දෙමු ඕෂදයි මොනවා හරි ඇඩ් කරන්න තියනවද
ඇත්තටම මේක මේ එක එක්සැක්ට් ආන්සර් එකක් දෙන්න අමාරුයි දැන් රිසර්ච් ප්‍රපෝසල් එක කියලා ගත්තොත් එහෙම රිසර්ච් ප්‍රපෝසල් ගොඩක් යාති තියෙනවා. දැන් අපි PhD එක කරනකොට සමහර PhD ප්‍රෝග්‍රෑම්ස් වල තියෙනවා ඒගොල්ලෝ රිසර්ච් ප්‍රපෝසල් එකක් දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ PhD එකට. කල ඒක ඩිෆෙන්ඩ් කරන්න ඕන. එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ තව ඒවා තියෙනවා. දැන් මං මට එහෙම එකක් තිබුණේ නැහැ ඇත්තටම ෆිසික්ස් PhD කරනකොට. ඊට පස්සේ මට ඇත්තටම මගේ ෆස්ට් පෝස්ට් ඩොක්ටරල් ෆෙලෝෂිප් එකට පොඩි පිටු 6ක ප්‍රපෝසල් එකක් ලියන්න තිබුණා. ඊට පස්සේ දැන් අපි ඩිපාර්ට්මන්ට් එක ඒ කියන්නේ ලෙක්චරර් කෙනෙක් හරි දැන් මෙහි කියන විදිහට ෆැකල්ටි පොසිෂන් එකට ආවට පස්සේ ඒගොල්ලෝ ග්‍රාන්ට් එකක් ගන්න එතකොට ලියන්න වෙනවා තව ප්‍රොපෝසල් එකක්. ඒ කියන්නේ ප්‍රොපෝසල් ලියන්න ඕනේ ෆන්ඩින් ඒජන්සි වල නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් වගේ. එතකොට ඒකේ ස්ට්‍රක්චර් එක එක විදියක්. ඊට පස්සේ අපි ෆන්ඩින් ගන්නවා ඉන්ඩස්ට්‍රියල් ෆන්ඩින්. සමහර කම්පැනිස් වලින් ඒගොල්ලෝ ෆන්ඩ් කරනවා අපිට මේ වගේ මේකේ මේ ලෙවල් එකේ රිසර්ච් කරන්න කියලා. එතකොට ඒකේ ප්‍රොපෝසල් ටයිප් එක තව විදියක් ඒකින්ද අපිට හරියටම එකක් කියන්න බෑ මේක තමයි ස්ටෑන්ඩඩ් ප්‍රොසීඩියර් එක ප්‍රොපෝසල් එකට කියලා එක එක රික්වයර්මන්ට්ස් වෙනස් වෙනවා බේසික් ටික ගත්තොත් එහෙම ප්‍රොපෝසල් එකකට ටයිටල් එකක් ඒ කියන්නේ මොකද්ද කරන රිසර්ච් එක ටයිටල් එක තියෙන්න ඕන ඒකටම ඒකට ඒකේ අපිට නිකම්ම අපිට නිකන් මට හිතුණා මේක කියලා එහෙම ලියන්න නැහැ නේ රිසර්ච් ප්‍රොපෝසල් එකක් ඒකට මොනවද ලිටරචර් යූස් කරපුවෝ දැන් අපි කලින් දැනට කරලා තියෙන සයන්ටිෆික් රිසර්ච් වලින් බේස් කරගත්තේ බේස් කරලා තියෙන මොනවද ප්‍රිලිමිනරි රිසල්ට්ස් මොනවද ඊට පස්සේ ඒවා බේස් කරගෙන අපි ප්‍රොපෝස් කරනවා මෙන්න මේක කරනවා ඒකට යන්නේ මේ පාත් එකෙන් කියලා මෙන්න මෙහෙම ඒක හරියන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන් නමුත් අපි ගොඩක් කියවලා දැනට තියෙන රිසර්ච් පේපර්ස් කියවලා ඒ වගේ කරලා තියෙන ඒවා හරි ගියේ ඒවා ඒ ඔක්කොම කියවලා කරලා තමයි අපි ප්‍රොපෝසල් එක ඩෙවලොප් කරන්නේ. ඒකම ටයිම් ලයින් එකක් තියෙනවා. ඒකත් අර මං කිව්වා වගේ 6 මන්ත් වෙන්න පුළුවන්, 2 මන්ත් වෙන්න පුළුවන්, 10 ඉයර්ස් වෙන්න පුළුවන්. සමහර ඒවා මම දන්නවා සමහර ලොකු ප්‍රොපෝසල් 10 ඉයර් 15 ඉයර්ස් වෙනවා. ලොකු ප්‍රොපෝසල්. ටයිම්ලයින් එකක් තියෙනවා. ඊට පස්සේ එක එක කාලෙදී මොනවද ඩිලිවරබල්ස්, ඒ කියන්නේ දැන් ඉන්ඩස්ට්‍රි එකක් නම් ඒ ඉන්ඩස්ට්‍රි රිසර්ච් අපි කරනකොට ඒගොල්ලන්ට අනිවාර්යෙන් මේකයි අවුට්පුට් එක කියලා මේ කාලෙට දැනගන්න ඕනේ. දැන් ෆන්ඩමෙන්ටල් ඒවා සමහර ලාවට අවුරුද්දකට එකපාරක් ඒ වගේ එක හරිම වෙනස් වෙනවා. ඒ ටික තමයි මට කියන්න තියෙන බේසික් ඐඩියා එක. වසුන්දරට හරි
ඊළඟට ආයි ප්‍රපෝසල්ස් ලියන්න වෙන ලොකු තැනක් තමයි ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරද්දී අපි ප්‍රොජෙක්ට් එක ගැන ආයි මොකක් හරි සමහර වෙලාවට දැන් ડોක්ටර් රිසර්ච් ප්‍රපෝසල් එක නම් මුළු ડોක්ටර් මුළු රිසර්ච් එකම කවර් වෙන විතර ලියන්නේ අවුරුදු 4කට හෝ 5කට. ඊළඟට අපි පොඩි ස්කෝලර්ෂිප්ස් වලට දානකොට අපිට සමහර වෙලාවට පොඩි කැලක් කඩලා අරගෙන ප්‍රපෝසල් එක ටිකක් එක්ස්පෑන්ඩ් කරන වෙලාවලුත් තියෙනවා. නමුත් ප්‍රපෝසල් එකේ කොටස් අර ඔෂධ කියපු විදිහටම අපි ඉස්සර ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා, මෙහෙම දේවල් බෑක්ග්‍රවුන්ඩ් කලින් රිසර්චස් වල කරලා තියෙන දේවල්, ඒක නිසා කියලා ඊට පස්සේ අපි හයිපොතීසිස් එකක් දෙනවා, රිසර්ච් ක්වෙස්චන් එක කතා කරලා. ඒ කියන්නේ රිසර්ච් ප්‍රපෝසල් එකක ලොකුම දේ තමයි අපි රිසර්ච් එකක එක ගැප් එකක් අඳුරගෙන ඒ ගැප් එක තමයි මම කරන්න යන්නේ කියලා අපි ප්‍රපෝස් කරනවා. මේ මෙච්චර මෙච්චර දේවල් කරලා තියෙනවා, මෙන්න මේ පොඩි ගැප් එක තාම ඩිස්කවර් කරලා නැහැ, ඒක තමයි මම කරන්න කියලා අනේ ගැප් එක ඉන්ට්‍රඩියුස් කරලා ඒක කරන විදිය කොහොමද කියලා අපි ඔබ්ජෙක්ටිව්ස් හතරක් පහක් දීලා කතා කරන එක කරන්නේ, මෙහෙමයි මම අචීව් කරන්න ඉන්නේ කියලා. ඉතින් ප්‍රපෝසල් එකක තියෙන දේවල් ඇත්තටම සමහර දේවල් අපි කරනවා ඒ විදිහටම, සමහර දේවල් ඉතින් භාගයක් කරගෙන යද්දී අපි ප්‍රපෝස් කරපු එක නෙමෙයි වෙන විදිහකට කරන්න වෙන අවස්ථාවත් තියෙනවා. ඔව් ප්‍රපෝසල් එකේ සමහර ඒවා කෙරුණා, සමහර ඒවා වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඉතින්
අනිවාර්යයෙන්ම
ඔව් කියන්නේ
ඔව් අශාන්නේ දැන් මං කියන්නේ ගියේ දැන් අර ඒ වසුන්දරා කිව්ව වගේම ඇත්තටම එහෙම ඒවා අපිටත් වෙලා තියෙන ගොඩක්. ඒ කියන්නේ අපි ප්‍රොපෝස් කරගෙන යනකොට මගදී එනවා කරන්න බැරි ඉම්පොසිබල් දැන. මොකද අපි කරපු දෙයක් නෙමෙයිනේ රිසර්ච් කරන්න යන්නේ. අර වාකි වගේ අපි මේ කලින් කරපු එක ගැප් එකක් ෆිල් කරන්න යනකොට අපි සමහර ලාට අපිට කරන්න බැරි නේ. එතකොට අපි කරන්නේ ඒකන පොඩක් ලියලා අපි ෆන්ඩින් ඒජන්සි එකට කතා කරනවා මේක මෙතනින් හට යන්න මේ විදිහට යන්න කෙරෙන්න බෑ. ඒ කියන්නේ වෙන්නේ නැහැ. අපි අපිට මෙහෙම පොසිබල් තව පාත්ස් ටිකක් තියෙනවා. අපි ඒවා මේ විදිහට එක්ස්ප්ලෝර් කරනවාද කියලා. එතකොට ඒගොල්ලෝ සමහර ඒවාට කැමති වෙනවා, අකමැති වෙනවා, එහෙම වෙනවා. කළා ඒ යන පාත් එක සමහරට ඇත්තටම වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වෙච්චරාවල ඇත්තටම ගොඩක් තියෙනවා.
ඔව් අනිවාර්යයෙන්ම මේ දෙවැනි ප්‍රශ්නෙත් මං හිතන්නේ ඒකම උත්තර දෙන්න පුළුවන්. එයා අහනවා මේ රිසර්ච් එකේ ඩියුරේෂන් එකක් තියෙනවද කියලා, 6 months or 1 year කියලා. දැන් අපි දැන් PhD එකකට කරන රිසර්ච් එකේ ඩියුරේෂන් එක වෙන්නේ අපි ඉවර වෙන තැන. ඒක අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 6ක් වෙන්න පුළුවන්, 7ක් වෙන්න පුළුවන්. දැන් ඔය BSc එකක් ගනිද්දී සාමාන්‍යයෙන් නම් අපි අන්තිම අවුරුද්ද තමයි රිසර්ච් එක කරන්න යදාගන්නේ. එතකොට අවුරුද්දක රිසර්ච් එකක් තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ BSc එකේ ෆයිනල් දිගේ අපි කරනකොට. මේ දැන් කොලම්බෝ යුනිවර්සිටි එකේ අපි දන්නවා ඔ මේ අන්තිම අවුරුද්දේ ඒ අවුරුද්ද පුරාවටම අපි මේ රිසර්ච් එක කරනවා. වසුන්දරාක්ක මොනව හරි කියන්න තියෙනවද මේ ඩියුරේෂන් එක ගැන? අක්කට
ඩියුරේෂන් එක අපි තින් අපි ප්‍රපෝසල් එක ප්‍රසන්ට් කරනකොට දල වශයෙන් මෙහෙම මේ මෙච්චර කාලයක් මේකට යයි කියලා හිතාගෙන අපි ප්‍රපෝසල් එකක් දෙන්න ඕනේ. කියන්නේ ඒක දෙන්න එපායි අපි මෙච්චර කාලයක් අපි විශේෂයෙන්ම අපි ග්‍රෑන්ඩ් ප්‍රපෝසල් එකක් නම් කාලේ දීම හරිම වැදගත්. ඒ නැත්නම් ඉතින් රිසර්ච් එකක් ඉවර වෙන්න කොච්චර කාලයයිද කියලා අපි පොඩි ප්‍රෙඩික්ෂන් එකක් කරනවා. ඉතින් ඒකත් අර ඉස්සෙල්ලා කිව්ව වගේ හරියට මේ විදිහටම වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මගේ PhD එකේ එක ඔබ්ජෙක්ටිව් එකක් ප්‍රපෝස් කරනකොට මම කිව්වේ මාස 6ත් 8ත් කාලය ඇතුළත මේක වෙනස් මේක ඉවර කරනවා කියලා. නම්ත් ඉතින් කරගෙන යනකොට තමයි චැලෙන්ජස් එන්නේ. ඇත්තට මේක ඇලිවර කරන්න මට මාස 18ක් ගියා. අර ඒ වගේ සමහර වෙලාවට එන චැලෙන්ජස් එක එහෙම චැලෙන්ජස් ආවම ඉතින් අපි අර පොඩ්ඩක් ඒකම කරන්න නැතුව තව දේවලුත් ඒ අතරට දාගෙන කොහොම හරි අර කාලේ හොඳට මැනේජ් කරගෙන යන්න ඕනේ. කොච්චර කාලයක් ඩියුරේෂන් එකක් තියෙනවද කියන්නේ එක එක කෑල්ලට එක එක ඔබ්ජෙක්ටිව් එකට ඒක ඉතින් ඒ කෑල්ල හැටියට හැබැයි මල්ලි කිව්වා වගේ දැන් PhD එකක් නම් මුළු කාලෙම තමයි ප්‍රොපෝසල් පීරියඩ් එක. ඒක අපේ කොටස් වලට බෙදෙනවා, අපේ ඔබ්ජෙක්ටිව්ස් වලට මේක ඔබ්ජෙක්ටිව් එකට මෙච්චර කාල, සමහර ඔබ්ජෙක්ටිව්ස් වලට අවුරුදු දෙකක් තුනක් එහෙම.
ඇත්තටම මේ මම ඇඩ් කරන්න ඕනේ එකට, දැන් ඉන්ඩස්ට්‍රියල් ප්‍රොපෝසල්ස් කතා කරහම ගලට ගියාම ගොඩක් ඒවා තියෙනවා ෂෝට් ටර්ම් ඒවා. ඒ කියන්නේ දැන් ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ තියෙන කම්පැනිස් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ෆන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් සමහර ඒවා තියෙනවා නැත්තේ නැහැ. සමහර ඉන්ඩස්ට්‍රි තියෙනවා PhD එකක් වගේ ලොකු රිසර්ච් එකක් ෆන්ඩ් කරන වෙලාවලුත්. දැන් අපි කරන සමහර ඒවාල් තියෙනවා 1 year, 6 months, ඒ වගේම මේ ගොඩක් 3 months වගේ ප්‍රොපෝසල් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට බලන්න ඕනේ, දැන් හිතන්න උදාහරණයක් විදිහට මේ මැටීරියල් එක මේ ඇප්ලිකේෂන් එකට වැඩ කරනවද නැද්ද වගේ ගොඩාක් ෂෝට් එකක්, ෂෝට් පීරියඩ් එකක්, ඒ වගේ ප්‍රොපෝසල් තියෙනවා. ඒවා නම් ටිකක් ඇත්තටම මේ ගොඩක් ස්ට්‍රික්ට් ඩෙඩ්ලයින්. ඒ කියන්නේ එතකොට දැන් ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් කරනවා නම් එයාගේ PhD එකෙන් පොඩි කෑල්ලක් මාස 3ක් කියන්නේ. නමුත් අපි අනිවාර්යෙන්ම වගේ ඒ ප්‍රොපෝසල් එක ගොඩක් වෙලාවට ට්‍රයි කරනවා කන්ක්ලූෂන් එකක් දෙන්නේ 3 මන්ත්ස් වලින්. මොකද ඒක ඉන්ඩස්ට්‍රියල් ෆන්ඩින් සහ ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවා ඒක ඒකේ අපිට ඒක වැරදි, ඒ කියන්නේ ඒකේ වෙනම වෙන එක නෙගටිව් රිසල්ට් එකක් වෙන්නත් පුළුවන්. නමුත් මොකද්ද මේ මොනවා හරි අවුට්පුට් එක ඉක්මනට දෙන ෂෝට් ටර්ම් ප්‍රොපෝසල්ස් තියෙනවා මේ ඉන්ඩස්ට්‍රියල් ප්‍රොපෝසල් වල.
ඔව් අනිවාර්යෙන්. දැන් මාත් ලබන අවුරුද්දේ මුල ඉඳන් ඒ වගේ ඉන්ඩස්ට්‍රියල් ප්‍රොජෙක්ට් එකකට සම්බන්ධ වෙනවා. ඒකට ඒගොල්ලෝ ඩෙෆිනිට්ලි කියලා තියෙනවා මේ මේ කාලෙෙදි මේ 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 මේවා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම තමයි අපිට මේ ෆන්ඩින් හම්බ වෙන්නේ. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා මේ අර තමන් කරන්නේ මේ ඉන්ඩස්ට්‍රි රිසර්ච් එකක්ද, එහෙම නැත්නම් රෙගියුලර් ඔය අපේ කැම්පස් වල නෝමලි කරන රිසර්ච් එකක්ද අනුව. ඊට පස්සේ ඒ මල්ලි අහන අන්තිම ප්‍රශ්නේ තමයි රිසර්ච් එකක් පබ්ලිෂ් කරනවා කියන්නේ මොකද්ද කියන එක. මං හිතන්නේ ඖෂධයට සහ වසුන්දරා අක්කට ඒකට ගොඩක් උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. ගොඩක් හොඳ උත්තරයක්. ඔව් වසුන්දරා අක්කේ පටන් ගන්නකෝ.
රිසර්ච් එකක් පබ්ලිෂ් කරනවා කියලා කියන්නේ ඉතින් රිසර්ච් එකක් ඉවරනකොට අපි මොකක් හරි අලුත්ම ෆයින්ඩින් එකක් තමයි රිසර්ච් එකක අවසානය කියලා කියන්නේ. ඒක ඉතින් සයන්ස් කමියුනිටි එකේ අනිත් අයට ඔෆිෂියලි දැනුම් දෙන එක තමයි අපි රිසර්ච් එකක් පබ්ලිෂ් කරනවා කියලා කියන්නේ. එතකොට අපි ඒකේ පේපර් එකක් ලියලා, රිසර්ච් ආටිකල් එකක් ලියලා, මේ මේ ඔතර්ස්ලා ඒකට සම්බන්ධ වුණා කියලා ඔතර්ස්ලා රෙකග්නයිස් කරලා ඒක තමන්ගේ ෆීල්ඩ් එකට ගැලපෙන ජර්නල් එකක් තෝරගෙන ඒකේ පබ්ලිෂ් කරන එක තමයි ජෙනරලි රිසර්ච් එකක් පබ්ලිෂ් කරනවා කියලා කියන්නේ. එතකොට ඉතින් සමහර වෙලාවට PhD එකක් නම් PhD එකකින් PhD එකක් අවුරුදු ගානක් වැඩක් නිසා රිසර්ච් පේපර්ස් කීපයක් ලිය වෙනවා. මාස්ටර් එකක් නම් බොහෝ වෙලාවට මම නම් ලිව්වේ එකයි මගේ එකෙන්. නමුත් PhD එකකින් කීපයක් අපි ලියනවා. ලියලා ඒ මොකක් හරි කැමති ජර්නල් එකක පබ්ලිෂ් කරන එක කරන්නේ. එකම දේ අපි ජර්නල් එකක් තෝරගන්නකොට රිසර්ච් එකක් පබ්ලිෂ් කරන්න අර ඉස්සරහට අපිට කරන්න ඕන මොන වගේ කරිය එකක්ද ඕන කියන එක දන්නවනම් ඒ අනුව ජර්නල් එකක් තෝරගන්න එක සමහර වෙලාවට වැදගත්. يعني මේ අහවල් ජර්නල් එකේ රිසර්ච් මගේ පේපර් එකක් තියෙනවා කියන එක ඒක තමයි රිසර්ච් එක කරාට පස්සේ පබ්ලිකේෂන් ප්‍රොසෙස් එකේ වැදගත් දෙයක් හැටියට මම දකින්නේ මේ අපිට හොඳ ගැළපෙන රිසර්ච් ජර්නල් එකක් තෝරගන්න එක. මොනවා හරි ඖෂධතර තව කියන්න තියෙනවා නම් ඊට අමතරව
නෑ වසුන්දරා කිව්ව ටික ඔක්කොම මමත් ඇග්‍රී මේ අයිඩියා එක පබ්ලිෂ් කරන්න. මම එක දෙයක් ඇඩ් කරනනම් දැන් ඒ කියන්නේ කවුරුත් කවුරු හරි ඉන්නවනම් පබ්ලිෂ් කරන ලෙවල් එකට ආවෙ නැති කෙනෙක්, ඒක ෆස්ට් ඉයර් හරි තාම PhD එකක් ස්ටාර්ට් කළා නැති එක්කෙනෙකුට හරි දෙයක් කියනවනම් පබ්ලිෂ් කරන්නේ මොකද්ද කියලා. ඇත්තටම දැන් අපි මේ PhD කරන කාලේ ඊට පස්සේ දැන් අපි රිසර්ච් එකක් කරාම අපි කරා කියන එකට ටිකක් වැලිඩේෂන් එකක් එනවා. අපි පබ්ලිෂ් කරාම පියර් රිවිව් ජර්නල් එකට, ඒ කියන්නේ දැන් මම තනියෙන් මම කළා මම කරා කියලා මම ආටිකල් එකක් දැම්මට ඇත්තටම කිව්වොත් ඔන්න මට බොරු කරන්නත් පුළුවන්. වෙන්න ඇති දේවල් කරන්න පුළුවන්, ඩේටා මැනිපුලේට් කරලා හදන්න පුළුවන්. නමුත් ඒක අපි ජර්නල් එකකට හරියාම ඒගොල්ලෝ තව පියර්ස්ලා, ඒ කියන්නේ තව සයන්ටිස්ට්ලා දෙන්නෙකුට, තුන් දෙනෙකුට, පස් දෙනෙකුට වගේ තව ගානකට ඩිස්ට්‍රිබියුට් කරනවා. ගොඩක් වෙලාවට නම කියන්නේ නැතුව. ඒතර ඒගොල්ලෝ බලනවා මේ තියෙන එක ඇත්තක් වෙන්න පුළුවන්ද? මේක දැනට තියෙන ලිටරචර්ත් එක්ක එකඟ වෙනවද? මේක අලුත් දෙයක්ද? මේ ඩේටා කන්සිස්ටන්ට්ද? මේකෙන් මේ අවුට්පුට් එක වෙන්න පුළුවන්ද? ඒ වගේ ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා. ඊට පස්සේ අපි ලියනේවා, අපි ඒකට උත්තර ලියලා ඊට පස්සේ පොඩි ප්‍රොසෙස් එකක් ගිහිල්ලා තමයි ෆයිනලයිස් වෙලා ඔන්ලයින් ලෙවල් එකට එන්නේ. අන්න ඒක තමයි පබ්ලිෂ් කරන එක වෙන්නේ. අර ටිකක් අර ඒක කන්ෆර්මේෂන් එකක්, සර්ටිෆිකේෂන් එකක් වගේ හම් වෙනවා පියර් රිවියු පබ්ලිකේෂන් එකක් කරාම.
ඔව්, සාමාන්‍යයෙන් පියර් රිවියු පබ්ලිකේෂන් එකක් කරන්න අඩුම වශයෙන් මාස දෙකක්වත් යනවා.
අඩුමටම
කරොත්, ඔව් ඉක්මනටම කරොත්, නැත්නම් ඉතින් මාස දෙක තුන හතර පහ යන වෙලාවලුත් තියෙනවා අර රිවියවර්ස්ලාගේ ෆීඩ්බැක් එක මත. දැන් මගෙත් ඔව් මගෙත් මේ කාලේ රිවිව් එකක් යනවා. ඒකටත් දැන් මාස 3ක් විතර ගිහිල්ලා තාම මේ හරියටම එකක් නැහැ, ෆයිනලයිස් ඩිසිෂන් එකක් නැහැ. අපි ඉතින් රිවිවර්ස්ලා කියන දේවල් අපි හදලා ආපහු යවනවා, ඊට පස්සේ ආයේ ඒගොල්ලෝ බලලා යවනවා. එහෙම එහෙම තමයි යන්නේ. ඒක සාමාන්‍ය රවුන්ඩ්ස් වැඩිම වුණොත් දෙකක් යයි. එහෙම ගිහිල්ලා රිජෙක්ට් වෙනවා, කියන්නේ ඒගොල්ලෝ පිළිගන්නේ නැත්තම්. රිවිවර්ස්ලා පිළිගත්තොත් එඩිටර් කියනවා ඕකේ මේක මේ පබ්ලිෂ් කරන්න පුළුවන් කියලා. නේද වසුන්දරක්?
ඔව් නෑ, මං කියන්න ගියේ සමහරලාට සමහර රිවිවර්ස්ලා අපිට අලුතෙන්මත් එක්ස්පෙරිමන්ට්ස් කරන්න කියලා සජෙස්ට් කරනවා. එහෙම වුණොත් එහෙම ඉතින් සෑහෙන කල් යනවා, මාස ගානක වැඩ ඉතින්.
ඔව් ඇත්තට, ඔව් එහෙම වෙනවා. සමහර ඒවා කරන්න බැරි ඒවා වෙනවා සමහරලාට. ඇත්තටම මගේ තියෙනවා එකක් මේ, ඒ කියන්නේ ඒ රිවීවර්ස්ලා කියන එකට අපිට එකඟ වෙන්න බැරි වෙලාවලත් එහෙම වෙනවා අඩුයි ගොඩක් වෙලාවට. සමහර ලාවට වෙන්නේ අර කොහොම හරි ජර්නල් එකෙන් ඒක ඩිස්ට්‍රිබියුට් කරනකොට රිවීවර්ස්ලාට ඒගොල්ලන්ගේ ෆීල්ඩ් එක නොවන වගේ වට පොඩක් ගියාම සමහරට වෙන්න ඇති. එතකොට ඇත්තටම අපි එතනින් විත්ඩ්‍රෝ කරගෙන වෙන ජර්නල් එකකට සබ්මිට් කරා. ඒ වගේ එක එක සිටුේෂන් වෙනවා. එතකොට ඇත්තටම ගොඩාක් කාලයක් යනවා ඒ වගේ එකක් process එක ඉවර වෙලා අන්තිමට online level එකට එන්න.
ඔව්, දැන් undergraduate කෙනෙක් research එකක් research project එකක් කරලා ඒක publish කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. එතකොට එයාට PhD එකට යනකොට හොඳ resume එකක් තියෙනවා, හොඳ මේ තමන්ට අර personality එකක් තියෙනවා, කියන්නේ research publication එකක් තියෙනවා කියන්නේ හොඳ මේ university එකට යන්න පුළුවන් එක යන්න පුළුවන් සුදුසුකමක්. ඒකෙන් හින්දා ගොඩක් අපි කියනවා අන්ඩර් ග්‍රැජුවේට්ස්ලට රිසර්ච් එකක් පබ්ලිෂ් කරන තරමට ගෙනියන්න කියලා. එතකොට ඒක ඕගොල්ලන්ගේ කරිය එකට ලොකු ප්‍රයෝජනයක් වෙයි.
ඇත්තටම මේ අශාන් කිව්වාගේ ඒක කරන්න පුළුවන්. දැන් ෆිසික්ස් ගැන කතා කරොත් මම අනිත් කෙමිස්ට්‍රි ගැන හැමනම් වැඩි දන්නේ නැහැ. දැන් ෆිසික්ස් ගත්තොත් ලංකාවේ ඉන්ස්ටිටියුට් ඔෆ් ෆිසික්ස් කියන එකේ ජර්නල් එකක් තියෙනවා. එතකොට මම මගේ අන්ඩර් ග්‍රැජුවේට් රිසර්ච් එක ඇත්තටම ඉන්ස්ටිටියුට් ෆිසික්ස් එකේ ජර්නල් එකේ පබ්ලිෂ් කරලා තියෙනවා. මේ ඒක ඔන්ලයින් තියෙනවා, ඔක්කොටම අවේලබල්. සමහර ලාට ඇත්තටම සයිටේෂන් උත් හම්බෙලා තිනවා මට මේ වෙන රටවල් වල. ඒ කියන්නේ ඒක කියවලා තිනවා, ඒ කියන්නේ ඒක ඉම්පැක්ට් එකක් තියෙනවා ඒ කරපු පේපර් එකේ. අනිත් එක තමයි ලංකාවේ පබ්ලිෂ් කරන්න පුළුවන් ස්ලාස්. මොකක්ද ඒකට කියන්නේ? මේ විද්‍යාභිවර්ධන සංගමය, ඒගොල්ලන්ගේ තියෙන ඇනුවල් කොන්ෆරන්සස්, ඒකෙත් පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒවට ලංකාවේ නම් මම දන්න විදිහට සල්ලි කීයක්වත් යන්නේ නැහැ. රිසර්ච් එක ඉවර කරාට පස්සේ තමන්ගේ මේ ඇඩ්වයිසර්ට, සුපර්වයිසර්ට, ඒ කියන්නේ ප්‍රොෆෙසර්ට එක කතා කරලා රිසර්ච් ආටිකල් එකක් දාන එක අශාන් කිව්ව වගේ මමත් හොඳටම රෙකමන්ඩ් කරනවා. PhD එකක් කරන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඒක ලොකු ප්ලස් එකක් වෙනවා. ඒගොල්ලන්ගේ CV එකේ හරි resume එකේ හරි පබ්ලිෂ් කරලා තියෙනවා නම්.
ඔව්, මං හිතන්නේ දැන් අපේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දීලා ඉවරයි. දැන් අන්තිම වශයෙන් මොනවා හරි කියන්න තියෙනවද වසුන්දරක්කේ?
විශේෂයෙන් ඉතින් කියන්න දෙයක් නැහැ මේ ප්‍රශ්න වලට අමතරව නම්. ඉතින් මොනවාගේ දෙයක් කව වෙන විදිහට මල්ලි මට කතා කරන්න
නෑ. ඉන් ජෙනරල් මොකක්ද තව පණිවිඩයක් දෙන්න
තියෙනවා? මම හැමෝටම හැමදාමත් කියන්නේ කොහොමද මේ මගේ ගිය පාර ඉන්ටර්වයුව එකේදීත් මම කිව්වේ ඒ දෙමයි. තමන්ට ගැලපෙන ෆීල්ඩ් එකක් තෝරගන්න හොඳට හිතලා බලලා ඒ තෝරගත්තට පස්සේ කරගෙන යන්න තමයි තියෙන්නේ. ලේසි නෑ ඇත්තටම PhD එකක් කරන ගමන. ලොකු කැපකිරීම කරන්න වෙනවා, ලොකු කඩා වැටීම වෙනවා. ඉතින් අර හොඳට තේරෙන විදිහට කිව්වොත් කාගෙන යන්න තමයි තියෙන්නේ. හොඳට අතාරින්නෙම නැහැ කියලා හිතාගෙන උත්සාහයෙන් යන එක තමයි කරන්න තියෙන්නේ. තව එක දෙයකට තියෙන්නේ අර මේ ඕපන් මයින්ඩඩ් වෙන්න ඕනේ ඕන උදව්ගන්න උදව් දෙන්න මොකද රිසර්ච් එකක් කරනකොට අපි රිසර්ච් ගෲප් එකක් එක්ක වැඩ කරන්නේ තනියම කරන දෙයක් නෙමෙයි ඉතින් ඒවත් ස්කිල්ස් එහෙම දේවල් පුරුදු වෙන එකත් ඉතින් තව අපේ ලංකාවේ නංගිලා මලිලට කියනවා නම් පිටරටක PhD එකක් කරන්න යන බලාපොරොත්තු වෙනවා නම් අපි කවුරුත් දන්නවා ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕනේ ඒක නිසා ඒවා ගැනත් උනන්දු වෙන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ
හොඳ කැපවීමක් තියෙන්න ඕනේ තමන් කැමති ෆීල්ඩ් එකක් තෝරගන්න ඕනේ මම අර මුලදි පටන් ගන්නකොටත් කිව්වාගේ මගේ ලයිෆ් එකෙන් බකෙලිම 50% කළා තියෙන්නේ ඊටත් වැඩි මං හිතන්නේ ඊටත් වැඩි කළා තියෙන්නේ ඉගෙන ගන්න එක ජොබ් එකක් කියලා ඇත්ත ඒක ඇත්තට ඒ කියන්නේ ඇසිස්ටන්ට්ෂිප් ස්කෝලර්ෂිප් ෆෙලෝෂිප් හම්බෙලා තියෙන ඇත්තට ජොබ් එකක් කරලා තියෙන හරි පොඩි කාලේ. එතකොට ඒ තාක්කල් අර තමන්ගේ කැමැති දේ කරේ නැත්තම් සල්ලි يعني දැන් සමහරලාවට ඇත්තම කිව්වොත් එහෙම මම PhD කරන කාලේ අපිත් එක BSc කළා ලංකාවේ හොඳ කම්පැනි එකකට ගිය කෙනෙක් අපිට වැඩි සල්ලි හම්බ කරන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවල් ගොඩක් තියෙනවා. ඒතර අර ඒ වගේවා ආවට දැන් අර තමන් කැමති දේ කරන්න ඕනේ කියන ගෝල් එක ටාගට් එක වෙනස් නොවි කාගෙන යනවා නම් යන්න හැකියාවක් තියෙනවා නම් තියෙන්න ඕනේ ඇත්තම PhD එකක් කරන්න. නැත්තම් ටිකක් අමාරුයි මගට ගියාට පස්සේ හදිස්සි සල්ලි හම්බ කරන්න හිතෙනවා නම් නැත්තම් දෙන ඇසිස්ටන්ෂිප් එකෙන් PhD කරන ගාලේ ඉඳ බෑයි කියලා හිතෙනවා නම් අනික් අය යාළුවෝ සල්ලි හම්බ කරන ලොකු පඩි ගන්නකොට ඒ දාල යන්න වගේ හිතෙනවා නම් ටිකක් අමාරුයි කරන්න අර ඒකයි අර තමන් අර ඔය දෙන්නම කිව්වා වගේ තමන් ආසම ෆීල්ඩ් එකෙන් PhD එකක් කරන එක තමයි හොඳම දේ. එතකොට මොකද තමන් ආස දෙය කරන්න සමානට සල්ලි වලටත් වැඩිය වටිනවනේ. තමන් ආස දෙය කරන්න කැමතින කට්ටිය. ඒක තමයි මේ මමත් කියන්නේ තමන් කැමැතිම දේ කරන්න සහ ටාගට් එකක් තියාගන්න. නමුත් අර බ්‍රෝඩ් ගෝල් එකක් ඒ කියන්නේ දැන් කවුරු හරි හිතන් ඉන්නවනම් මම නාසකේ වැඩ කරන්න යනවා. මට ජොබ් එකක් ගන්න ඉගෙන ගන්නවා කියලා ටිකක් ඒක ටිකක් මං හිතනවා ටිකක් රිජිඩ් වැඩි ඒ ටාගට් එක. නැතුව මම ෆිසික්ස් PhD එකක් කළා ස්පේස් සයන්ස් වලට අදාළ රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක් කිව්වොත් එහෙම ඒක කරන්න පුළුවන් දෙයක්. ඇත්තටම උනන්දු තියෙනවා නම් ඒක කරන්න පුළුවන්. අන්න ඒ වගේ ගෝල් එකක් තියාගෙන කරන්න කියලා තියෙන තව කියන්න තමයි මට කියන්න තියෙන්නේ. මේ ගොඩක් රිසෝසස් තියෙනවා. මේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම මමත් සෑහෙන ඉගෙන ගත්තා. ඇත්තටම මේ අනික් සයන්ටිස්ට්ලා කරන දේවල් අපිට අහන්න ඒ කියන්නේ හම්බ වෙනවා. නමුත් දැන් YouTube වීඩියෝ එකක් වගේ තියෙනකොට අර අහනවා නික් දැන් රිසර්ච් පේපර්ස් කියනකොටදී මේ ෆීල්ඩ් වල ගන්නේ දැනුවත් වෙන එක ඇත්තටම ඒක ගොඩක් වැදගත්. මම හිතනවා අපේ කාලේ හැම එකක් තුනන ගොඩක් වටිනවා කියලා කවදාවත් හැම අපි මෙහෙ ඉන්න කලින් අහලා තිබුණේ නැහැ ඇත්තටම. තව ඒක ඒ වගේම ලංකාවේ තව ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ ඔන්ලයින් ඒවා තියෙනවා. ඒ ඔක්කොම එකතු කළා ඇත්තටම දැන් ළමයින්ට අන්ඩර් ග්‍රැජුවේට් කරන කට්ටියට සෑහෙන රිසෝසස් තියෙනවා තමන්ගේ අනාගතය PhD කරන ගැන විස්තර හොයාගන්න සහ ඒ පාත් එක හදාගන්න.
ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ඒ විදිහට අපි ගොඩක් දේවල් කතා කළා මේ Q&A session එකේදී. මම හිතනවා ඔයාලගේ ප්‍රශ්න ඔක්කොටම ප්‍රමාණවත් පිළිතුරු ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි ගොඩක් එන්කරේජ් කරන්නේ ඔන්ලයින් රිසෝසස් ගොඩක් තියෙනවා. ඉතින් ඒවට ගිහිල්ලා ඒවෙන් ප්‍රයෝජනය ගන්න. අපිට මොනවා හරි තව කමෙන්ට්ස් තියෙනවා නම් අපිට පේජ් එකට මැසේජ් එක දාන්න, එහෙම නැත්නම් YouTube එකේ කමෙන්ට් එකක් කරන්න අපි පුළුවන් විදිහට ඕගොල්ලන්ට උදව් කරන්න. ඉතින් මේ විදිහට අපේ මේ අන්තිම ප්‍රෝග්‍රෑම් එක පැනල් ඩිස්කෂන් එක අවසන් වෙනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ ආචාර්ය ඕෂධ රණසිංහ සහ ආචාර්ය වසුන්දරා ෆෙනැන්ඩෝ. ඕෂධයි ගොඩක් ස්තුතියි මේකට ආවට.
ඔව් ඇත්තටම මේ ගොඩක් ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නටත්. ඇත්තටම මේ අශාන් මේ මම ආයි දැන් මම මතක් කරා මේක ගිය ප්‍රෝග්‍රෑම් එකේදීත් මේ ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එක ලංකාවේ දැනට අන්ඩර් ග්‍රැජුවේට් ඉගෙන ගන්න ළමයින්ට අතිශයින් ප්‍රයෝජනවත්. ඒ වගේ මම දැක්කා මේ මම හිතනවා ඒ ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඉන්ස්පයර් වෙලා තව මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් කීපයක් දැනට මම දැක්කා තියෙනවා. ඇත්තටම ඒවත් හොඳයි. එතකොට දැන් කොහොමත් අර එක ප්‍රෝග්‍රෑම් එකකට තව ප්‍රෝග්‍රෑම් වලින් කව වෙනවා කියන්නේ ඒ ලංකාවේ ඉන්න ළමයින්ට ලැබෙන්න තියෙන දැනුම ප්‍රමාණය අතිවිශාලයි සාපේක්ෂව අපිට සාපේක්ෂව. ඉතින් මම හිතනවා අපිට වැඩිය ගොඩක් හොඳ සයන්ටිස්ට්ලා ගොඩක් ප්‍රමාණයක් මේ ඉදිරියේදී බිහි වෙන්න හේතු වෙයි කියලා.
ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් වසුන්දරක් වාටත් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට මේ අන්තිම ප්‍රෝග්‍රෑම් එකට.
බොහොම ස්තුතියි මල්ලි මාව එකතු කරගත්තට. මටත් කියන්න තියෙන්නේ ඖෂධ කියපු ටිකම තමයි. අපි පීඑච්ඩී වලට ඇප්ලයි කරන කාලේ මෙහෙම එන්න ඕනි කියලා හිතන කාලේ ඇත්තටම අපිට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් තිබිලා නැහැ. අපි අපි අපේම යාළුවන්ගෙන් එහෙම නැත්නම් සීනියර් බැචර්ස් වල අක්කල අයියලාගෙන් අහලා තමා දේවල් ඉගෙන ගත්තේ. ඒ කාලේ ඔන්ලයින් සෝසස් උත් හරි අඩුයි ඉතින්. ඉතින් මේ ප්‍රශ්න අහපු නංගිලා මලිලා ඔක්කොම ඇත්තරම සෑහෙන ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔයාට මේක කරනවට, මේ වගේ දෙයක් පවත්වාගෙන යනවට. ඉතින් මං හිතනවා ඒගොල්ලෝ මේ කමෙන්ට්ස්ලිනුත් මොනවා හරි ඉගෙනගෙන අර ඖෂධ කිව්වා වගේ අපිටත් වඩා හොඳ තැනකට ඉක්මනට යයි කියලා.
ඔව්, ඒක තමයි අපේ ප්‍රෝග්‍රෑම් එකෙත් බලාපොරොත්තුව. විද්‍යාත්මක වෙන්නේ කොහොමද කියන දේවල් වෙන්නේ කොහොමද කියන එක ගැන ඔයාලට කරුණු කියලා දුන්න එක. ඉතින් ප්‍රෝග්‍රෑම් 29ක් පුරාවටම අපි මේ විදිහට එක එක විද්‍යාඥයෝ ඉන්ටර්විව් කරලා ගොඩක් විස්තර ගෙනාවා. ඉතින් ඕගොල්ලෝ අපිත් එක්ක මේ දිග ගමනක් ආවා. ඔයාලටත් ගොඩක් ස්තුතියි. අපි ඉතින් මේ ප්‍රෝග්‍රෑම් සීරිස් එක ඉස්සරහටත් කරගන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ඉතින් අදින් ඉවර වෙන්නේ පළවෙනි සීසන් එක, සීසන් 2 ලබන අවුරුද්දේ පටන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කරගෙන ආපු විදිහේ මොකක් හරි වෙනසක් වෙන්න තියෙනවා නම් ඔයාලා කැමති නම් වෙනස් විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඊළඟ ප්‍රෝග්‍රෑම් සීසන් එකේදී අපිට මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ඒ විදිහට ඔයාලා කැමති විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ලබන සීසන් එකේදී හමු වෙමු. එතකන් ඕගොල්ලෝ ඔක්කොටම ජය වේවා.